Field Marshal Sarath Fonseca, you have 13 minutes.
Stuti Garu Mantri Tumani. Kale Adui Vegan Kiwanda Vadapur Tuena. Abidaka Garu Janadi Patuma Ayave Kata Patumin. Budunhan Sege Dharmeta Garukaramin Tasua. Rata Geniana Kota Ayasaha Vaya Kalamanakarne Karandone. Apeka Nokorubu in the Tamai. Ape Rata Kadavat Nekir. Abai Mahishasa Karna Ape Rata Kadavatne. Adam Rada Vedam Vedivetri Saneve. Vedivetri Vedam in Janata Vatamki Sehetu Akurin Satneve. Vedam at Muaving. We shall have a same Horakanka Kunisai here. Ever I am a Janadipa Tumage, a other Sapate, Idriata, Genian Berivelatia. Ever at I am a partner, Vishalai, Giver Setatala Vishalai, I am a partner, a trillion Tunhamara Kabamana, partner above the penno. A partner, Piagan Balabro Tuene, Desi, and Ihara Kielatamai, Etuma Prakashakare, Metendi. අපට සැකයක් මතු වෙනවා නැවතත් මේ දේශීය නැහැරහා ගන්න පියවරේදී මේක අපේ බැංකු පද්ධතියට බලපාවිද එහෙම නැත්නම් ජනතා අරමුදල් EPF ETF ETF වැනි දේවල් වලට බලපායිද කියලා ඊළඟට මේ යෝජනා ඉටු වේවිද කියලා අපට සැකයක් තියෙනවා මොකද ගිය වර්ෂයේ තිබුණ යෝජනා වලින් 80%ක් ඉෂ්ට වෙලා නැහැ ඒක නිසා මේ යෝජනා ගැනත් අපට තියෙන්නේ සැකයක් බලාපොරොත්තුවකට වඩා ජනාධිපතිතුමාගේ කතාවේ කියුනේ උද්දමනයේ අඩුවීමක් ගැන. නමුත් අපට භූමියේ දකින්න ලැබෙන්නේ ජීවන වියදම් වැඩිවීම, ආදායම් අඩුවීම, විරේකියාම් වැඩිවීම වැනි දේවල් තමයි ප්‍රායෝගිකව දකින්න හම්බෙන්නේ. මේවට උදාහරණයක් ඇටියට ගන්න පුළුවන් ජන ජීවිතය කොච්චර දුෂ්කර වෙලාද කියලා 20-21 වර්ෂයේ විදුලිය ඉසන්දි කරලා තියෙන ලක්ෂයක 20-22 වර්ෂයේ ලක්ෂ 2මාරක මේ වර්ෂයේ මාස 10කට ලක්ෂ 5මාරක ඉතුරු මාස දෙක යනකොට ලක්ෂ 6මාරක වර්ෂ 3ක් ඇතුළත මිලියනයකට විදුලිය ඉසන්දි වුණා කියන්නේ ජනතාවගෙන් මිලියන 4කට විදුලිය නැති වුණා කියන එකයි එතකොට දුප්පත් මිනිස්සු කුඩා ළමයි වයසක වයවෘද්ධ පුද්ගලයන් විදුලිය නැතුව ජීවත් වෙන තැනට රට තල්ලු වෙලා තියෙනවා ඒ කියන්නේ උද්දමනය අඩුවීමක් ගැන අපට සෑහීමකටපත් වෙන්න බෑ මැදමහා වෙනත් ව්‍යාපාර කඩාවැටිය ඇති ජනතුමා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා කලින් කතා කරා එමත්තුමාත් කතා කරා ඒවා වෙනුවෙන් මුදල් වෙන් කරනවා කියලා නමුත් මුදල් වෙන් කරලා ඒවා ණය වශයෙන් ලබා ගැනීමට ව්‍යාපාරිකින්ට අවස්ථාවක් දීමහරහා රට ගොඩනගන්න පුළුවන් කියලා අපි හිතන්නේ මොකද රටේ ඇති වෙලා තියෙන ව්‍යාපාර කඩන් වැටලා තියෙන්නේ ජනතාව අතරේ මුදල් නැති නිසා ඒ කඩාවැටීම හරහා විරකියා වර්ධනය වෙලා තියෙනවා ඒකන්ද ජනතාවට අතට මුදල් එනකම් ඊළඟට මේ රැකියා රැක ගැනීමට හැකියාව ලැබෙනකම් මා හිතන්නේ මේ කඩාවැටීම් ව්‍යාපාර නැවතත් ගොඩනගන්න පුළුවන් කියලා ඊළාට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ අපට ලැබෙන තොරතුරු අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තියෙනවා මේ හරහා අපට වාර්තා වෙනවා ලක්ෂ 3ක් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර ඒකේ සේවකයන්ට රැකියා හිමිමේ විශාල අවධානමක් තියෙනවා කියලා අයවැයගේ හිඟ මුදල් පියවිය හැක්කේ බදුසා ණය මුදල් වලින් පමණක් බව අයවැයේදී කියවුණා. එතකොට බදුසා ණය මුදල් අරගෙන අයවැය පියවනවාද? එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් යම්කි සලස්මක් ඇතුව දැක්මක් ඇතුව ඉදිරියට ගිහිල්ලා නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපනයනය වැඩි කිරීමේ ක්‍රමවේදයක් හරහා තිරසාර ක්‍රමයක් ගොඩනගලා මේ අයවැය පරතර ආදී පියවා ගන්න අපි දැක්මක් ඇතුව වැඩ කරනවාද කියන එක අපට ප්‍රශ්නයක් තියෙනවා. දැන්ට සිද්ධ වෙන්නේ අතින් කටට කියන හැමදාමත් අනුගමනය කරන ක්‍රමවේදය නිෂ්පාදනය හා අපනයනය ක්‍රමානුකූලව කඩාවැටෙමින් පවතිනවා මේ වෙලාව වෙනකොටත් ඒක අපේ ඇස් ඉදිරිපිට අපිට දකින්න පුළුවන් නිෂ්පාදනය වර්ධනය කිරීමට ආයෝජනයක් ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතු අවස්ථාවක් එළඹ තියෙනවා අපට පේනවා. හැබැයි මේකෙන් අපි අදහස් කරන්නේ නැහැ ආණ්ඩුවේ හෙංචයියොන්ට ණය දීලා ඒවා බොල් ණය කරලා රජයේ තවත් කබලෙන් ලිපට වැටෙන පියවරක් ගන්න කියන වෙයි අපි අදහස් කරන්නේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා වරාය වැනි දේවල් සංවර්ධනය කිරීමට ගියාම ජනතාව ඒවට විරුද්ධ වුණා කියලා. නමුත් අපි දකිනවා ජාතික සම්පත් සංවර්ධනයේ මුවාවෙන් විකිණීමෙන් මේ රටට අනාගතයේ පැවැත්ම සඳහා හානියක් මිසක් ඒකෙන් යම් කිසි සුබවාදී දෙයක් සිද්ධ වෙනවා කියලා අපට විශ්වාස කරන්න අමාරුයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා රජයේ කුඩා තට්ටු නිවාසවල ඉන්න අයට ඒ වගේ අයිතිය ලබා දෙනවා කියලා. ඒක ඉතාම හොඳ අදහසක්. අපි ඒක අගය කරනවා. ඒ වගේම අපි ගෞරවයෙන් එතුමාගෙන් ඉල්ලා සිටිනවා වැල්පත් නිවාසවල ලෑලි බිත්ති ටකරන් අහලවල තියෙන නිවාස, ඒ වගේ ජීවත් වෙන ජනතාව බටහිර පළාතේ පමණක් ලක්ෂ ගාණක් ඉන්නවා. මගේ කැලණි ආසනයේ පමණක් ඉන්නවා 75,000 පමණ ජනතාව එවැනි නිවාසවල ජීවත් වෙනවා. 50%ක් ජනතාව මගේ ආසනයේ ජීවත් වෙන්නේ පැල්පත් වල පැල්පත් වාසීන් අනවසර නිවාසවල. මොවුන්ට සේවයක් වෙන්න ඕනේ කියලා මම එතුමාට ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. එතුමා ක්‍රිකට් වලට විශාල මුදලක් වෙන් කරන බව ප්‍රකාශ කරා. මේ රටේ ජනතාව විශාල අප්‍රසාදයකින් කතා කරනවා ක්‍රිකට් කළමනාකරණය ගැන. ඒතකොට මේ මුදල් වෙන් කිරීමක් ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා සිද්ධ වුණොත් අනිවාර්යයෙන් මේකෙන් එන්නේ යම්කිසි කෙනෙක් ගාණක් දරා ගන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික මට්ටමින් ඔලුව උස්සන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැගේ කියලා අපට විශ්වාස කරන්න අමාරුයි. ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය ගැන කතා කරා. අපි දන්නවා හැමදාම විශාල මුදලක් මේ රටේ වැය කරනවා ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න. නමුත් අපි දකිනවා රූපවාහිනී නාලිකාවල මාධ්‍යෙන් අපි දකිනවා අපේ ගමේ ගොඩ දරුවෝ තාම ඒ දඬු උඩින් වැඩි හිටියෝ පාසල් දරුවෝ කරපින්නාගෙන ඒ දඬු උඩින් යනවා පාසල් යන. අපි මතක් කරන්න කැමති මෙවැනි ජනතාවට ඉස්සෙල්ලා සේවයක් කරන්න. ඒ සේවය දකිනකොට ඒ අඩුපාඩු දකිනකොට අපට ඉතා කම්පා කරවන සුළු තත්ත්වයක් උදා වෙනවා. විශ්වවිද්‍යාල අලුතෙන් ආරම්භ කිරීම ගැන ජනාධිපතිතුමා කතා කරා. මට මතකයි ගියවර ඇවැයේ තිබ්බ නාගරික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා එකකට මිලියන් 200ක් වෙන් කරනවා කියලා කතාවක්. එවැනි සොච්චම් මුදල් වලින් විශ්වවිද්‍යාල සංවර්ධනය කරන්න බෑ. විශ්වවිද්‍යාලයක් නිර්මාණය කරනවා කියන්නේ ඉතා බරපතල විශාල වැඩපිළිවෙලක්. අපි දකිනවා මේ රටේ තියෙන විශ්වවිද්‍යාල කොච්චර වියතම් අධික ව්‍යාපෘති දේවා සම්පූර්ණ කරන්න ගියාම. ඒක හන්දා අපි මතක් කරන්න කැමති මේ කඳුළු ගෑස් වලට වියදම් කරන සල්ලි, ජල ප්‍රහාර වලට වියදම් කරන සල්ලි, මේවා ඔක්කොමත් දාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අඩු ගානේ යම් කිසි සුබසාධකයක් ගොඩනැගීමේ ක්‍රමවේදයක් හදන්න කල්පනා කරන්න කියලා. කෘෂිකර්මයේ ධීවර හා සත්ව පාලනය දිනු කිරීම ගැන ජනාධිපතිතුමා කතා කරා. අපි හිතනවා මේක වචනයට පමණක් සීමා නොවිය යුතුයි කියලා. අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අඩුවෙන් කෑම වේලක් කන්න පුළුවන් වෙන්න, තුන් වේල කන්න පුළුවන් වෙන්න මේ අංශ තුන දියුණු වෙන්න ඕනේ. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. රාජ්‍ය අනුග්‍රහයේ මුවාවෙන් නැවතත් ව්‍යාපාරිකයන්ට ගරා ගැනීමේ ක්‍රමවේද හැදුවොත් මේක ආරම්භ කරපු තැනම නැවතත් විනාශ වෙලා කඩා වැටලා යයි. ඒක හන්දා මේ අංශ ගැන අනිවාර්යෙන් සාධාරණව කැපීමකින් වැඩක් කළ යුතු වගේ මගේ මතයයි. මෙතෙන්දි මම ප්‍රකාශ කරන්න ඕන තව වැදගත් කරුණක් තියෙනවා. පහළ මල්වතුය ව්‍යාපෘතිය තන්ත්‍රිමලේ ප්‍රදේශය සම්පූර්ණයෙන් යට වෙනවා. පවුල් 2000ක් පමණ අනාථ වෙනවා. ඔවුන්ට කැලෑවක අක්‍රේ බැගින් ඉඩම් ලබා දෙන බව පවසා තියෙනවා. ජල පහසුකම් නැහැ, විදුලිය නැහැ. ඔවුන්ට ගොඩ ඉඩම් මඩ ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක හින්දා මේ ව්‍යාපෘතිය ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ උතුරු මැද ප්‍රදේශයට නෙවෙයි, එතනින් උඩ ඉන්න කට්ටියටයි. මේ ජනතාවටත් අගතියක් නොවෙන්න මේ ව්‍යාපෘති ගොඩනගන්න ඕනි කියලාත් මම මතක් කරන්න ඕනේ. සංචාර ක්ෂේත්‍රයේ දියුණු කිරීමට හෝටල් දියුණු කිරීම සඳහා මුදලක් වෙන් කරනවා කියලා කියවුණ අයවැය කතාවේදී යෝජනාවල්දී. සංචාර ක්ෂේත්‍රයේ හෝටල් ගොඩනගලා පමණක් දියුණු කරන්න බෑ. මේ රටට සංචාරකයෝ ආකර්ෂණය කරන්න නම් අපට ස්වභාවික සම්පත් තියෙනවා. වනජීවීන් ඉන්නවා, කඳුකරේ තියෙනවා, මූදේ ඉන්නවා, තල්මස්සු ඉන්නවා, ඩොලපින්ල ඉන්නවා, මේ ආකාරයට නොහෙක් නටබුන් තියෙනවා. මේ සියලුම දේ තියෙද්දිත් හෝටල් පමණක් හදලා මේ සංචාර ක්ෂේත්‍රය දියුණු කරන්න බෑ කියලා මතක් කරන්න ඕනේ. පැකේජයක් හැදෙන්න ඕනේ සංචාරකීන ආකර්ෂණය කරගන්න. දවස් 5 පැකේජ් එකක්, දවස් 8 පැකේජ් එකක්. මේ තියෙන සම්පත් ඒ සංචාරකීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව අපි ශක්තිමත්ව ඔවුන්ට ලබා දෙන්න ඕනේ. ඊළඟට කාන්තාවන් සයිබල ගැන්වීම ගැන කතා කරා. අපිට නිතරම වාර්තා වෙනවා වර්ෂයකට 10-15,000 කාන්තාවන් දූෂණය කර ඝාතනය කරන ඒවා. ඒ වගේම ළමා අපයෝජන, මේවා සියල්ලම අනිවාර්යෙන් නැවතිය යුතුයි. මම පුද්ගලික විශ්වාසය කරනවා මෙවැනි අපරාධ කරන අයට එල්ලා මැරීම වැනි දඬුවමක් දෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ අගතියට පත්වෙන අහිංසකයින්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. කාන්තාවන්ට රැකියා ස්ථානවලදී සිදුවෙන හිරිහැර හා බලපෑම ඉතා අධිකයි. ඔවුන් යම් යම් පාලකයන්ගෙන් යටතේ වැඩ කරන්න වෙනවා. ඔවුන්ට අසරණ වෙලා රැකියාව ආරක්ෂා කරගන්න වෙනවා. එකන්ද ඔවුන්ට ලැබෙන ඒ යකටයුතු වලට සාධාරණ ඉෂ්ට කිරීමට හැකි නීති රීති සකස් වෙන්න ඕන කියලා මා තරයේ විශ්වාස
කරනවා. ඊළඟට
පැවසුනා උතුරේ ජනතාවට, කඳුකර වතු සේවක ජනතාවට, බෞද්ධ ජනතාවට පොරොන්දු ලබා දුන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන කියලායි අපට අවබෝධ වෙන්නේ. එහෙම හරි කමක් නැහැ, එකතකින් මැතිවරණ එනවා නම් ඒකත් සුබවාදී කාරණාවක්. ඒ ගැන අපට සතුටු වෙන්න පුළුවන්. ඊළඟට ගෙවල් ලබා දීම, වතු වල අයිතිය ලබා දීම, වැටුප්පලට හා විශ්‍රාම වැටුප්පලට දීමනා වැඩි කිරීම, මේවා සියල්ලම අර ඉහත කියපු මැතිවරණ ඉලක්ක කරගෙන ඒ අරමුණින් කරන දේවල් හැටියටයි අපට පේන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ වැඩි කිරීම ගැන කතා කරාට රටේ ආර්ථිකය ගොඩනගන්න නැතුව මෙයා වැඩි කරොත් බදු ගහලා අනිත් පැත්තෙන් ජනතාවගෙන් ඒ රජේසේකෙන් ඉන්න ඒවා අපව හුරා ගන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මම ප්‍රකාශ කරන්න ඕනේ, අපි දැක්ක පෞගි දස්සල් නඩු තීන්දුවක් ආවා. ඒ නඩු තීන්දුවෙන් මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා ප්‍රකාශ කරා. වැරදි කළමනාකරණය, වැරදි පරිපාලනය, ඒ හරහා ඔවුන් මේ රටට ජාති ද්‍රෝහීන් වෙලා තියෙනවා. නමුත් මම මෙතෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ. මම හිරේ දැම්ම අවුරුදු දෙකමාරකට ඒ හිරේ දැමෙන්න නඩුව මෙහෙවන්න ආවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ. ඔහු කිව්වා මගේ බෑනා වැරදක් කරලා තියෙනවා, ඒ වරද මම දැනගෙන ඉඳලා තියෙනවා. ඒකට හේතු හැටියට ඔහු පෙන්නුවේ මගේ දියණියගේ මගුල් ගෙදර මම හමුදාපති කාලේ හමුදාපති නිලධාරියෙක් ගත්තා හින්දා බෑනාගේ ව්‍යාපාර මම දැනගෙන ඉන්න ඕනේ කිව්වා. මම ඇමරිකාවේ ගිහිල්ලා දවස් 4ක් දියණියගේ ගෙදර නැවතුනේ හින්දා බෑනාගේ ව්‍යාපාර ගැන මම දැනගෙන ඉන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට යුද්ධ ඉවරනයින් පස්සේ අපේ දරුවන්ට ආරක්ෂාව දීලා තිබ්බ පිටරටවල. ඒ ආරක්ෂාව දෙන්නේ ඉස්සෙල්ලා බෑනාගේ ව්‍යාපාර ගැන අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ තිබුණා. ඒකන්ද මම අනිවාර්යයෙන් මේ ව්‍යාපාර ගැන දැනගෙන හිටියා කියලා මම හිරේ දැම්මා. ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තමයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරේවක් හැටියට ඊට පස්සේ පත් වෙලා ගියා. ඔහුට තෑග්ගක් හැටියට ඒ පත්වීම දුන්නා. අද ඒ තෑග්ග ලබාගත් පුද්ගලයා කියලා තියෙනවා රාජපක්ෂවරු මේකට වා කියන්න ඕනේ කියලා. මේක තමයි ඇමතුමා දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ. හෙන්චයිය ගැලවිලා ගිහිල්ලා මේ හෙන්චයියම දැන් මේ රාජපක්ෂවරුගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න පටන් අරන් තියෙනවා. තව ඉදිරියට මොනව පළදෙයිද, මොන කර්ම පළදෙයිද කියලා අපි ඊටාම උපේක්ෂාකාරීව බලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Dayasiri Jayasekara, you have 18 minutes.
අරු නියෝජකාරක සභා සභාපතිතුමනි, අද මේ අයවැය සම්බන්ධව අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරමින් අපේ රටේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා එක සමජීවිකතාවේ පදනම් කරගත්ත අයවැයක් කියලා. මේ දැන් හැම කෙනාම මේ අර්ථ මේකේ අර්ථය හොය හොය යනවා. ඒ වගේම තව සූත්‍ර ගන්නවකුත් මේ පාර්ලිමේන්තුවේ දේශනා කිරුවා කට්ටිය. සමජීවිකතාව කියන එකෙන් අදහස් කරන්නේ ආදායම් වියදම් නිවැරදිව කළමනාකරණය කර ගැනීම. හැබැයි ණය වෙලා කණ එක නෙමෙයි. දැන් කරන්නේ ණය වෙලා කණ එක. සා අනෙක් පැත්තෙන් ඉතාම දැවැන්ත විදිහට මිනිස්සුන්ට බදු ගහලා මිනිස්සුන්ගේ බදු ආදායම් වැඩි කරගෙන එකින් නැවත අපිට ආපහු බඩුවක ලබලා දෙන්නේ. ඉතින් මං හිතන්නේ ආදායම් වියදම් නිවැරදි කළමනාකරණය කර ගැනීම වෙනුවට මේ රටේ තව තවත් නායකරුව කරන වැඩපිළිවෙළට තමයි අපි යන්නේ. දැන් බිලියන 3900 ඉඳලා ණය පරිමාණය අපි වැඩි කරගන්නවා බිලියන 7350 දක්වා, බිලියන 3450කින් පලිනවා. තවට ආපහු සෑහෙන කාලයකට පස්සේ. ඒ වගේ අපි දිගින් දිගටම කතා කරා මේ සම්බන්ධව. මේ ආණ්ඩුවට තිබෙන ප්‍රධානම අර්බුදය, රටට තිබෙන ප්‍රධානම අර්බුදය තමයි ඩොලර් අර්බුදය. ණය අර්බුදය වගේම මේ ණය ගිවා ගන්න බැරිව අපි විශාල අර්බුදයකට ආවා, ඩොලර් අර්බුදයක් ඇති වෙනවා. ඒ ඩොලර් අර්බුදයේ විසඳුම විදිහට අපි දිගින් දිගටම කතා කරේ අපේ අපනයන ආදායම කොහොමද වැඩි කරගන්නේ. කරුණු කීපයක් තිබෙනවා. ඒ වගේම අපේ ප්‍රේෂණ ප්‍රමාණය කොච්චර ප්‍රමාණකින් අපිට වැඩි කරගන්න පුළුවන් ඉදිරි අවුරුදු කීප ඇතුළත. ඊළඟට අපිට ආයෝජන ප්‍රමාණය කොච්චර වැඩි කරගන්න පුළුවන්ද? ඊළඟට සංචාරක ඉපැයීම් ප්‍රමාණය කොච්චර වැඩි කරගන්න පුළුවන්ද කියන කාරණාම තමයි අපේ රටේ ඩොලර් අර්බුදයට විසඳුම හොයාගන්න පුළුවන් වැඩපිළිවෙළ සකස් වෙන්නේ. හැබැයි මේ අයවැය තුල අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා කිසිම යෝජනාවක් ඉදිරිපත් කළා නැහැ. අපි දන්නවා නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ඩොලර් බිලියන 13 ඉඳලා 2022 අපේ ආදායම තිබුණේ ඩොලර් බිලියන 13යි අපනයන ආදායම 2023 සැප්තැම්බර් මාසේ වෙනකොට මේක ඩොලර් බිලියන 8කට අඩු වෙලා තිබෙනවා. එදී අපි කොහොමද තවදුරටත් අපේ අපනයන ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙලක් මේ අයවැය ඉදිරිපත් කළ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේ. දැන් ඩොලර් බිලියන 8ට වැටිලා තියෙන මේ ආදායම කොහොමද අපි වැඩි කරගන්නේ? මේකට වැඩපිළිවෙලක් මේ අයවැයේ ඉදිරිපත් කළා නැහැ. ඒ විතරක් නෙමෙයි. ආයෝජන 2022 ඩොලර් මිලියන 176ක් ලැබුණා. 2023 ජූනි මාසේ වෙනකොට ලැබිලා තියෙන අපිට ඩොලර් මිලියන 340යි ආයෝජන. මම දැක්කද කාංචන විජේසේකර මහත්මයා තව ඩොලර් මිලියන 150කට කොහෙද වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා කියලා අපිට කිව්වා. නමුත් මම කියන්නේ මේ ආයෝජන ප්‍රමාණය වැඩි කරගන්න වැඩපිළිවෙලක් මේ අයවැය නැහැ කියන එක මම මේ කියන්නේ. එනිසා අනික් පැත්තෙන් සංචාර කීපෙම වල අපිට සතුට වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. අපි සියලු දෙනා එකට සතුට විය යුතුයි. ඒක පැත්තකින් ප්‍රේෂණ ප්‍රමාණයත් යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා. නමුත් අර ක්‍රියාදාමයන් දෙක විශේෂයෙන් අපනයන ආදායම ලංකාවේ අපනයන ආදායම අපිට ඩොලර් බිලියන 18කට 20කට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරි අවුරුදු කීපය ඇතුළත. මේ අයවැය ඉදිරිපත් කළ නැහැ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති ඩොලර් මුදල විසඳුම් විදියට ඒකට විසඳුමක් ඉදිරියට කරන්න හදන්නේ රටට ආයෝජන ගේන්න පුළුවන් විදිය වැඩපිළිවෙලක් ගන්න නම් රටේ තිබෙන ජාතික සම්පත්තික විකුණා දැමීමේ ක්‍රියාවලිය තමයි ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලාභ ලැබු ආයතනය 2021 ඔවුන්ගේ මිලියන 12161 ලාභයක් තිබුණා. 2022 ඒක 4765 අඩු වුණා. නමුත් 2023 පෞගිය මාස 9 ඇතුළත ටෙලිකොම් ආයතනය මිලියන 1052 පාඩුවකින් දැන් දුවන්නේ. 1052කින් පාඩුවක් ලබලා තියෙනවා. මම ඒක අයට කතා කරලා ඇහුවා. එයා කියන්නේ ටැක්ස් එක ගාපු එක ඊළඟට ඒගොල්ලන්ගේ එක්ස්පෙන්සස් වැඩි වෙලා තියෙනවා. මේ වගේ ක්‍රියාදාම් බදු වැඩි ප්‍රමාණයක් වැඩිලා තියෙනවා. ඒ නිසා අද ටෙලිකොම් ආයතනයේ පාඩු ලැබලා තියෙනවා. දැන් බය නැතුව ආණ්ඩුවට ටෙලිකොම් එක විකුණලා දාන්න පුළුවන්. මොකද ටෙලිකොම් එක පාඩු. ඊළඟට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක බිලියන 10ක ලාභයක් 2021-22 ලැබුවා. 22-23 බිලියන 1 බිලියන 10කට ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා. ලිටර එක බිලියන 1.5ක ලාභයක් ලැබෙන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. මේ වගේ විශාල ප්‍රමාණයක ලාභ ලබන ආයතන දැන් එකතු කළා තමයි මේ විකිණීම සකස් කළා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේකට ආයෝජන ආවත් පිටරටින් මේ ආයෝජන ඉන්නේ අපිට ලංකාවට ඇවිල්ලා ලංකා රුපියල් වලින්. හැබැයි මේ අය අපේ ඩොලර් ටික පිටරටට අරන් යනවා. ඒක තමයි අවසාන සිද්ධ වෙන්නේ. ඒ නිසා ආයෝජන විදියට ඩොලර් ප්‍රමාණයක් ලංකාව ඇතුළට එන එක වෙනුවට ලංකාවේ ඇවිල්ලා ලංකාවේ බැංකු වලින් සමහරලාට ණයක් අරගෙන ඒකෙන් වැඩ ටික අරගෙන ඉවරලා ඒ ගෙවන ගමන් අපේ ලංකාවේ තියෙන සල්ලි වලින් ආදායම් උපයගෙන ඩොලර් පිට විදියට ඒගොල්ලෝ පිටරටට අරන් යන වැඩ පිළිල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති ආදායම් බදු කොමසාර ජෙනරාල් වරයා පත් කළ දැන් මාස මං හිතන්නේ 5 6ක් උපුල් ජයවර්ධන මහත්තයා පත් කළ තිබෙනවා. දැන් තාම මේ කොමසාරි ජෙනරාල් වරයා රඟපානවා කියන එකක් නෙමෙයි ඇක්ටිං. ඔබතුමාට මේ ඉස්සර කරගන්න බෑ. මේක ඉස්සර කරගන්න නැතුව මතක තියාගන්න බදු අභියාචනා වලට නඩු වලට යනකොට ඉස්සර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු කොමසාරි ජෙනරාල් වරේ කිටියේ නැත්තම් මේක විශාල අර්බුදයක් බවට පත් වෙනවා. එනිසා මම කියන්න කැමති අද මෙතන දැන් අවසාන දවස මුදල් ඇමතුමා නැහැ. රාජ්‍ය ඇමතුරු දෙන්නෙක් ඉන්නවා දෙන්නම නැහැ. අපිට ඒක තමයි ඉන්නවා ඉඳගෙන ඉන්න ඕනේ. එහෙමයි මේ නැගිටලා යන්න නෙමෙයි දෙන්නෙක් තියලා තියෙන්නේ. 3 දෙනෙක් ඉන්නවා වැඩ බලන වැය බලන ඉන්න ඕනේ මෙතන ඉඳගෙන. හරි එතන කවුරුවත් නැහැ. එතකොට මම කියන්න කැමති දැන් මේක තුල මේ ආදම්බ කොමසාරි ජෙනරාල් වරයා ඉස්සර සේවකී බවට පත් කරන්න. මොකද එහෙම නැත්තම් නඩු වලට ගියාම උසාවි වලට ගියාම වැඩ බලන ආදම් බදු ජෙනරාල් කියලා කිව්වන් පස්සේ විශාල අර්බුදයක් මේක ඇතුළට එනවා. මතක තියාගන්න මේක ප්‍රශ්නයක් බදු පිළිබඳ ගත්තෙන් පස්සේ. ඒ නිසා පිළිනනවා ඒක එව්වව අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා දාලා තියෙනවා එතුමා විශ්සර කරන්න. ඊළඟට දැන් මෙතන ගහලා තියෙනවා වැරදියට වැරදි ක්‍රියාදාමයක් කරනවා මේ කවුරු කතා කරන්නේ ඒ නිසා මම මේ කතා කරන්න හැදුවේ. මේ බිලියන 904ක හිඟබදු ආදායමක් කියලා දාලා තියෙනවා. හැබැයි මේ හිඟබදු ආදායම කියන්නේ ඇත්ත වශයෙන් හිඟබදු ආදායමක් නෙවෙයි. මේකේ බොහොම පැහැදිලිව තියෙනවා. මේකේ අපි ගත්තන් පස්සේ බිලියන 741ක් අත්හිට වූ අය කිරින්. ඒවා නඩු උසාවි වල තියෙන නඩු තිබෙන්. දැන් මේකත් එකතු කරලා තමයි අපි මේ ලංකාවේ කියන්නේ බිලියන 904ක බදු තියෙනවා එකතු කරගන්න කියලා. හැබැයි ඒවා කොමසාරිස් ජෙනරාල්ට කළ අභියාචනා තියෙනවා, විරෝධතා තියෙනවා, බදු අභියාචනා කොමිසමේ තියෙනවා, උසාවි වල තියෙනවා. මේ වාගේ ඔක්කොම එකතු කරපුවම බිලියන 741ක් ඒ උසාවි වල හිර වෙලා තියෙනවා. අත්ත වශයෙන් තියෙන්නේ අය කළ යුතුව තිබෙන ප්‍රමාණය තියෙන බිලියන 183යි. හිඟ බදු තියෙන 183 අපේ මහින්දාද මැතිතුමා. නමුත් මේක දන්නේ නැතුව අපි ඔක්කොම කියන බිලියන 904ක් එකතු කරගන්න දිනවා කියලා. මේක වැරදි. ඔතවල අහලා බලන්න ආදම් බදු කොමසාරිස් ජෙනරාල්ගේ. එතකොට එහෙනුත් 2023 එකතු කළා බිලියන 28.6ක්. ඊට පස්සේ අඩු කරලා තියෙනවා බිලියන 69.1ක්, බිලියන 65.3ක්. 2023 එකතු කළ හැකියාව තියෙනවා 34ක් බිලියන. ඒ වගේම මේ බදු අභියාචන කොමිසම මම ඒකට කියන්න ඕන මොකද හේතුව මේ අයවැයේදී වැදගත් කාරණයක්. ප්‍රශ්න විසඳන්න මේ බදු එකතු කරගන්න බැරි වෙලා තියෙන්නේ. බදු අභියාචන කොමිසම මාස ගණන් අවුරුදු ගණන් මේවට විසඳුම් දෙන්න දු තියාගෙන ඉන්නේ මේ ප්‍රතිපලය විදියට. ඒ නිසා මේ බදු අභියාචන කොමිසමේ කාර්යභාරය ඉක්මන් කරන වැඩපිළිවෙලක් ඔබතුමාට ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රැමිස් එක ගැන කතා කරොත් දැන් මේ රැමිස් එක අපි සෑහෙන අවුරුදු ගාණක් ඉඳලා අපි කතා කරා. 2017 වෙනකල් මේක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන ඉස්සරහට ගියා. 2017 ගෙනාවා පනතක් ආදායම් බදු නව පනත. මේක ගේනකොට දිගින් දිගට මේ අය කිව්වා මේක කරන්න එපා මේකෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. හැබැයි ඒ ඉන්ටර්ෆේස් කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් මොඩියුල්ස් අලුතෙන් හදන්න සිද්ධ වුණා. ඒකත් එක්ක විශාල අර්බුදයක් දැන් ඇවිල්ලා තිබෙනවා. මම කියන්න කැමති රාජ්‍ය බදු ආදායම එකතු කරගන්න තිබෙන හොඳම ටූල් එක මේක. නමුත් අද වෙනකොට ඒක කඩාවැටලා තියෙනවා. කඩාවැටලා තියෙන වෙන හේතුවක් ඉඳ නෙමෙයි. මේකට මුදල් ටික හොයාගන්න බැරුව යන්තම් දැන් නැවත ක්‍රමානුකූලව රැකගෙන යනවා. නමුත් මම කියන්න කැමති ආයතන 20ක් මේකට සම්බන්ධ කරන්න තිබුණත් අපිට මෝටර දෙපාර්තමේන්තුව තාම මේකට සම්බන්ධ කරලා නැහැ. සුරාබදුවක තාම සම්බන්ධ කරලා නැහැ. ආයුධ මණ්ඩලය මේකට සම්බන්ධ කරලා නැහැ. රේස්සා ජෙනරාල් දෙපාර්තමේන්තුව මේකට සම්බන්ධ කරලා නැහැ. විදුලි බල මණ්ඩලය මේකට සම්බන්ධ කරලා නැහැ. සාධිපත්‍ය දේපල අධිකාරිය මේකට සම්බන්ධ කරලා නැහැ. කොටස් වල දෙපළ මේකට සම්බන්ධ කරලා නැහැ. අපරාධ සංවර්ධන මණ්ඩලය මේකට සම්බන්ධ කරලා නැහැ. ආගමන විකල්ප දෙපාර්තමේන්තුව සම්බන්ධ කරලා නැහැ. විදුලි සංදේශ නියාමන කොමිසම මේකට සම්බන්ධ කරලා නැහැ. එතකොට මේ ආයතන වලින් හැම කෙරෙන ගනුදෙනුවක්ම මේ රැමිස් පද්ධතියට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා බදු එකතු කිරීම විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධව වහාම ඔබතුමාලගේ වැඩපිළිවෙල ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම දැන් තව මෝඩ තීරණයක් මේ අයවැය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. අවුරුදු 18ට වැඩි ආයතන ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක
කරනවා. ඔබතුමාගේ අවධානයට නෑ මක් දෙන්න බලගත්. ඔබතුමා කොණ්ඩර 150යි බදු ගෙවන්න තියෙන්නේ කියලා. ඒක වැරදි. දැන් 905ක් තියෙනවා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා. ඒ තක්සේරු මුදල. එතකොට මේගොල්ලෝ නොගෙවා කලෙක්ටබල් ටැක්ස් එක 100 ගාන හරි. හැබැයි තක්සේරු මුදල 900 ගානයි. ඉතින් දැන් තක්සේරුව නිකුත් කළම මොන එක අහෝසි වෙන්නේ නැහැ. ඒක අහෝසි වෙන්නේ නැහැ. ඒක ගෙවිය යුතු බද්දක්. ඒක ඇපිල් එකේ තියෙනවා.
Thank you.
මම කිව්වේ මේ ඒගොල්ලෝ ඉදපත් කරපු කොලේ මම මේ කිව්වේ 904 තියෙන හැබැයි 741 තියෙන හෙල්ඩෝවර් කියන්නේ මොකද? අපි ආයතන ඉදිරිපත් කළා නඩු තියෙනවා. නෑ ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. නෑ කියන්න බෑ. රයිට්. ඒකෙන් හරි දැන් කියන කතා කරන්න ඕනේ. ඊළඟට මම අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමාට සුදන්දන ඇවිල්ලා ඉන්න නිසා මම ඔබතුමාගේ ඉල්ලනවා මේ 160ක් මම ඔබතුමාට කියන්නේ 160ක් ඉන්නවා අවුරුදු 18 වැඩි තරුණ දරුවෝ මේ රටේ. 160ට කොහොමද ලියාපදිංචි කරන්නේ? මම දන්නේ නැහැ කවුරු මේ යෝජනාව ඉදිරිපත් කළාද කියලා. මේක නෙමෙයි කරන්න ඕනේ. එංගලන්තේ සිංගප්පූරුවේ කරන්නේ අපි සාමාන්‍යයෙන් යුනික් නම්බර් එකක් දෙනවා. ඕනම ගනුදෙනුවකට යන්න. හැම ගනුදෙනුවකදීම අපේ නම්බර් එකක් තියෙනවා. 18 වැඩි අයට ඔබතුමාලා ලෑස්ති කරන්න. යුනික් නම්බර් එකක්. ඒ යුනික් නම්බර් එක හැම ගනුදෙනුවකටම ඉදිරිපත් වෙනවා. අපි රේසා ජනරල් කාර්යාලයට ගියත් විදුලි බල මණ්ඩලයට ගියත් කොහාට ගියත් මේ යුනික් නම්බර් එක ගිය ගමන් අපේ ට්‍රාන්සැක්ෂන් එක පේනවා. මේ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. නැතුව මේ 108ක් මිනිස්සු මේකට පුරවන්න ගියාම තව අවුරුදු 10කට නම් උන්හසර මේක කරන්නම් වෙන්නේ නැහැ. මොකද ලක්ෂ 100ක් කොහෙන්ද මේක ඇතුලේ මැනුවලි නැත්තම් කොහොමද මේක කරන්නේ? මේක කරන්න බෑ. කවුරු මේ මේවා ගැලලා දුන්නාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ඉල්ලීමක් ඉදිරියට ඔබතුමාලෙන් කරන්නේ යුනික් නම්බර් එකක් කරන් දෙන්න. එතකොට මේක වියදම් මේක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ කැමති අද ඉදිකිරීම් ශේෂය තමුන්නාසලා මේ අයවැයෙන් 75ක යෝජනාවක් මේකට කරලා නැහැ. මොකද්ද ඔබතුමාලා කරලා යෝජනාව? ඔබතුමාලා කරලා තියෙන යෝජනාව තමයි ඔබතුමාලා ඉඩම් දෙනවා කට්ටියට ඇවිල්ලා ගොඩනැගිලි හදන්න. ගොඩනැගිලි හදලා ඒවා කට්ටියට විකුණන්න. විකුණපුවාම ඒ වගේන් ආදායම් ලබා ගන්න. මේ රටේ ඉදිකිරීම් ශේෂය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙන්නේ අද. තමුන්නාසලා මම කියන්නම්. අද ප්‍රධාන ඉදිකිරීම් ශේෂය වලින් 120ක් ගෙනාවේ ජයික ADB තමයි ගෙනාවේ. තමතත් ජයික කියන්නේත් නැහැ ADB ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. අද ලෝක බැංකු ව්‍යාපෘති විතරයි ක්‍රියාත්මක වෙන්නේ. පල්ලෙ ඉන්න අපේ සියලුම ඉදිකිරීම් ශේෂය ඉන්න අය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙන්නේ. සෑම කොන්ත්‍රාත්කරුවෙකුට බෙදියන විදියට ඔබතුමාලා මම දන්නවා. දැන් මේක ඉදිරිපත් අතරම ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳ අමාත්‍යංශයක් නැහැ. ඒකෙම තමන්නාසයට තේරෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිරා එක තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරිය දින ආයතනත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන හොයන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා අද මේ ක්‍රියාදාමය තුලෙහි ලේකම්තුමා යවලා තිබුණා ෆෙයර් ඩිස්ට්‍රිබියුෂන් කියලා ලිපියක් සියලුම ආයතනවලට. මේ ගේනකොට හැම කෙනාටම අඩුම තරම් ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් එකක් දෙකක්වත් දෙන්න කියලා. නමුත් අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් මිනිහා කොහෙන් හරි ගිහිල්ලා ගන්නවා. නැති මිනිහට මොකක්වත් නැහැ. අද ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ වගේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ ගෙවන්න තියෙන මුදලින් 75% ගෙවලයි කියලා ආණ්ඩුව දැන් කියනවා මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට. මේ ගෙවීම් එන්නේ අවුරුදු දෙකකට පස්සේ. දැන් මිලියන 100ක් ගත්ත මිනිහට මිලියන 20ක්වත් මේක වටින්නේ නැහැ. දැන් මොකද හේතුව? මේ තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක පෞගිය අවුරුදු දෙකකට කලින් ගෙවන්න තිබිච්ච ඒවා දැන් තමුන්නාන්සලා ගෙවන්නේ. මේකේ ගාණ අඩු වෙලා දැන් තියෙන්නේ. ඒ නිසා ඒකත් එක්ක තමුන්නාන්සලා ගැව්වා ගියපාර මුළු වාර්ෂික පිරිවැට වුණ 2022-10/1 ඉඳලා සමාජ ආරක්ෂණ බද්දක්. එතකොට ඒ සමාජ ආරක්ෂණ බද්ද දැන් ඔබතුමාලා ගහන්නේ 2022-10/1. හැබැයි ඔබතුමාලා මේ අවුරුද්ද ගන්න සල්ලි වලටත් අර 2022-10/1 ගාපු ඒ ගාපු සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා. එතකොට ඒකෙන් සම්පූර්ණ
පරණ එක
තමයි තමුන්නාසලට මේ සිද්ධ වෙලා තිබෙන්නේ මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම පාසල් සමරන සමිතිය අරත් වෙන කොන්ත්‍රාත් මේ සම්බන්ධව තමුන්නාසලා කල්පනා කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලනවා. ඒ නිසා තව මම කියන්න කැමති විශේෂයෙන්ම අද කුඩා විශේෂයෙන් කර්මාන්ත ශේෂ්ත්‍රේ ඒක සම්පූර්ණයෙන් අද කඩාවැටලා තිබෙන්නේ. මම කියන්නම් තමුන්නාසලට අද මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඇත්තටම සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්පූර්ණයෙන් විශාල අර්බුදයකට ලක් වුණා. එතකොට 20%-35% අතර කර්මාන්තශාලා පවත්වාගෙන යෑම නිසා සම්පූර්ණයෙන් මේ ව්‍යාපාර කඩාගෙන වැටලා තිබෙනවා. අමුද්‍රව්‍ය වල මිල දරා ගන්න නොහැකි වීම, විදුලි බිල වැඩිවීම, මිනිසුන්ගේ ජීවිතයට සරලන වැටුපක් නැතිවීම, සේවක සේවකයන් රට හැර යාම වගේ කාරණා ඉදන් කුඩා කර්මාන්තශාලා 500කට වැඩි ප්‍රමාණයක් අද වැහිලා ගිල තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්තශාලා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනය නොලැබීම නිසා විශාල අර්බුදයක් ඇතිලා තිබෙනවා. ඔවුන්ගේ අද කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වාහන ටික ලීස් කළා, ඉඩම් ටික ලීස් කළා, පරාට එක්සිකියුෂන් වලින් ඇවිල්ලා පවුදා උදේ සියල්ලම පවරගෙන අරන් යනවා. මේ සම්බන්ධ අපි අධිකරණයට කියලා තිබුණා. අධිකරණයත් ඒක දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. මම විශේෂයෙන් නියෝජ මුදල්ම තුමාගේ ඉල්ලනවා මේ සම්බන්ධ යම් වැඩපිළිවෙලක් මේ ආයතනයක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න කියලා. ඔබතුමාලා ආසියානු සම්වර්ධන බැංකුවෙන් තිබිච්ච මුදල් මෙන්න මේක දෙන්න හදනවා කියලා කිව්වට මේක හරියන ක්‍රියාදාමයක් නෙමෙයි. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ ක්‍රියාදාමයක් විශේෂයෙන්ම ඉල්ලනවා. ඒ වගේම අද මම ඔබතුමාට කියන්න කැමති සීනි ඔබතුමාලා 125 ඉඳලා රුපියල් 50 දක්වා වැඩි කරා. වැඩි කළා. ඒ වැඩි කරනකොට මෙට්‍රික් ටොන් 31,000 ගෙනාවා ලංකාවට. දැන් අද මොකද කරලා තියෙන්නේ? ගැසට් එකක් ගහලා තිනවා රුපියල් සීනි පැකට් එකක් සාමාන්‍ය බදු වැඩි කරන්න කලින් රුපියල් 270යි තිබුණේ. රුපියල් 50ට වැඩි වුණාම සීනි 320 වෙන්න ඕනේ. කොළඹ තොගේ දෙන්නේ රුපියල් 273ට. ගමේ කඩේදී ගමේ කඩේහිමියාට 273ට දීලා මේක බේරගන්න බෑ. විශාල අර්බුදයක් එනවා. මේ වගේ විශාල ප්‍රශ්නයක් දැන් අද තල්ලුලා තිනවා. මේ වගේ තැනකට ගියයින් පස්සේ අද මොකද කරන්නේ? බය නැතුව මේ පරිභෝගික අධිකාරිය කියන කෝටි 11ක් පහුගිය අවුරුද්ද මේ පහුගිය මාස 11ට 11 දණ ගැව්වා. වැරදි ගැසට් ගහලා ඒ ගැසට් වලට විකුණ ගන්න බැරුව ගමේ මිනිහා ගමේ කුඩා කඩේ මිනිහා විශාල අර්බුදයකින් අද ඉන්නේ.
ඒ වගේම තමයි
එක විනාඩියක් දෙන්න කරු නියෝජක කාර්ය සභා සභාපතිතුමා මේ වගේම තමයි කීරි සම්බවලට බාලන මිලක් ගැව්වා 260යි මෝලෙන් ගන්න ඒගොල්ලෝ 300යි. එතකොට මේක විගුණ ගන්න බැරි තරම් කරන එක දැන් තල්ලුවා. මම අදත් උදේ අපේ මයිනමර මැතිවගේ අහුව. එතකොට මේක සමහරලාට පාලනය කරගන්න බෑ. මොකද හේතුව මහා වීමෝල් ලිමිය ඇවිල්ලා මේ බඩු ටික ඔක්කොම අරන් යනවා. කුඩා වීමෝල් ලිමිය අරන් යනවා. ආණ්ඩුවට වත්කමක් නැහැ. වීමිලදී ගැනීම මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රමාණයට යම් ප්‍රමාණයක් දෙනවා තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද පල්ලෑ ඉන්න වීගොවියට සම්පූර්ණයෙන් ඔහුගේ ජීවන වෘත්තිය කඩාවැටෙන තරකට තල්ලුවා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ ක්‍රියාදාමය තුළ මම විශේෂයෙන්ම කියන්න කැමති අපි මේ ක්‍රියාදාමය තුල මේ අයවැයත් එක්ක අපේ මිනිස්සුන් අද අත්විඳලා තිබෙන ඉරණම විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රුපියල් 20,000ක විතර බද්දක් ගහපු තත්ත්වයක් අද බදු ගැසීමේ ප්‍රතිඵලයේ අවසානයේ සිද්ධ වෙලා තියෙනවා. ඍජු බදු මිලියන ඔබතුමාලා ගන්න හදන මිලියන 864 ඉඳලා 1080 දක්වා 125කින් වක්‍ර බදු වැඩිවීම සාමාන්‍ය මිනිහට බිලියන 1370 ඉඳලා බිලියන 2235ක් වැඩි කරනවා 62කින් සාමාන්‍ය දුප්පත් මිනිහට. මේක විදියට බඩු ගැහුවම ඇත්තටම අපි තියෙන බදු වල රුපියල් 20,000ක් විතර තිබුණොත් දැන් අද වෙනකොට මේ අවුරුද්දකට ඔබතුමාලා මේ ගහලා තියෙන බද්දත් එක්ක 118කින් ජනවාරි ඉඳලා වැඩි කරනකොට 1,47,103ක් අවුරුද්දකට බදු ගෙවන්න වෙනවා අහිංසක දුප්පත් මිනිහෙකුට. ඒ නිසා මම හිතන්නේ මේ අයවැය සමජීවිත අයවැයක් නෙමෙයි. තමුන්නාන්සලා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගාලා මේ රට ධනපතියන්ට නැවත පවරලා දෙන්න අවශ්‍ය කරන ජාතික සම්පත් පවරා දෙන අයවැයක් බවට පත් වෙලා තිබෙනවා කියන එකත් මතක් කරමින් මේ අයවැයට අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
Thank you honorable minister Shyam Simhasinghe.
සභාපතිතුමනි අපේ කාලයෙන් මේ කාලේ ගන්න විශේෂයෙන්ම මන්ත්‍රීතුමා මතු කරපු කාරණාව ණය ප්‍රතිවෝගතකරණයේ අවසාන වෙනතෙක් මේ කියන කිසිම ආයතනයක් අපිට ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා තමයි රජය ඊටම වගකීමෙන් කටයුතු කරන්නේ. ජයිකයක ගැන කිව්වා ඒක විතරක් නෙවෙයි ජයිකයකින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අනිකුත් ව්‍යාපෘති මේ කිසිම ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ණය ප්‍රතිවෝගතකරණයේ අවසාන වුණාට පස්සේ ලබන අවුරුද්දේ දැනට නැවතිලා තියෙන ව්‍යාපෘති වලින් 200කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භ කරන්න. ඒ මුල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් අපිට එනවා. ඊළඟට ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි ජයශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා කිව්වා සුළුහම් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව. මේ ප්‍රශ්නෙට විසඳුමක් මේ අයවැලේකණයේ තුල පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට විරුද්ධව ඡන්දය දීපු දේශීය ණය ප්‍රශස්තකරණයට විරුද්ධව ඡන්දය දීපු ඒ කිසිම කෙනෙක්ගෙන් මේ අයවැලේකණයට පක්ෂව ඡන්දයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇවිල්ලා අර කඩාවැටිච්ච ආර්ථික ප්‍රතිපත්තියට නැවත ගමන් කිරීම. ඉතින් එතනට මොන බාකාරයේ බලපෑමක් ආවත් රජය යොමු කරන්න බෑ. අපි මේ බදු ආදායම එකතු කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් රටේ තිබ්බා. අපි ඒක නෑ කියන්නේ නෑ. ඒ සඳහා ස්ථීර විසඳුමක් අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ලියාපදිංචි වීම අනිවාර්ය කරන්නේ ඒ සියලු දෙනාගෙන් බදු අය කිරීමට නෙවෙයි. යම් කිසි කෙනෙක් බදු නිදහස් සීමාවෙන් එහාට ගිහිල්ලා ලාභයක් ලබනවා නම් ඒ අයගෙන් බදු අය කර ගැනීම. ඒ හින්දා තමයි මේ ජාලය පුළුල් කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මේ ජාලය පුළුල් වීම මේ රටේ අනිකුත් පහසුකම් ජනතාවට ලබා දීමට විශාල පිටුවහලක් වෙනවා. අවසාන වශයෙන් අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මිලියන 3000 ඉක්ම වූ බදු ආදායමක් අය කරගන්න. ඒක විශාල ජයග්‍රහණයක් අපේ රටේ. ඒ හින්දා මේ බදු නැතුව රට පාලනය කරන ක්‍රමවේදයක් කාටරි යෝජනා කරන්න පුළුවන් නම් යෝජනා කරන්න පුළුවන්. ඒ හින්දා මේ හැම ආණ්ඩුවකම හිටපු කට්ටිය අලුත් වැඩපිළිවෙලක් ආවම ඒක විවේචනය කරනවා නම් අපිට විසඳුමකුත් දෙන්න. මොකද්ද යෝජනා කරන වැඩපිළිවෙල? මේ තිබිච්ච වැඩපිළිවෙලට යන්නත් බැරි නම් ඒ වැඩපිළිවෙල සාර්ථක වුණෙත් නැත්තම් අලුත් වැඩපිළිවෙලක් නම් රටයි ලෝකයයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට නම් අපි ගමන් කරන්නේ. ඊට පරිබාහිර යෝජනාවලියක් තියෙනවා නම් අපිට ඒක දෙන්න. අපි නිරන්තරයෙන් කියන්නේ ඒක. ඉතින් අපිට එහෙම යෝජනාවක් දෙන්නේ නැතුව නිකන් මේ කටරේන පළියට මෙතන අදහස් ප්‍රකාශ කළා තේරුමක් වෙන්නේ නැහැ ගරු කාර්ය සභා සභාපතිතුමනි.
Thank you. Honorable Nimal Lanza, you have 19 minutes. Order, please. Honorable Musharraf to the chair.
Honorable Nimal Lansa, you have 19 minutes.
Niyojya Karaka Sabhapathimani Mulima Stuti Antenawa 2024 Visarjana Panath Ketumpata Pilibanda Adas Dakkimata Avastha Labeema Pilibandawa Visheshayen Wenada Idiripat Karana Ayavaya Lekhanayak Wage Neme Mevara Ayavaya Lekhanaya Apita Ona Ona Vidiyata Adanna Ba Mokada Api Rata Bankoloth Unama Pahugiya Avuruddhe Api ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමකට ගියා අවුරුදු 4කට ඒගොල්ලෝ එක්ක මේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා යම් වැඩසටහනකට. ඒ අනුව තමයි අපිට අයවැය ලේඛනය අදන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අයවැය ලේඛනය තුලිනුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අපිට යෝජනා කරලා තියෙන්නේ අපේ ආදායම් වලින් අපේ වියදම් පියව ගන්න කියලා. ඒ අනුව මං හිතන්නේ අපිට මුදල් අච්චු ගන්න බෑ ණය සීමාවක් තියනවා ගන්න ඊට පරිබාහිරව අපිට බෑ ඒ නිසා යම් වැඩසටහනක් තුල තමා අපිට මේ අයවැය ලේඛනයේ ගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ හැබැයි මේක ඉතාමත් හොඳ කියන එක තමයි මම දකින්නේ මොකද යම් ආර්ථික සංඛ්‍යාලේඛන පදනම් කරගෙන ආර්ථික විශේෂඥගේ උපදේශ පරිදි ඒ රටක් විදියට ගන්න ඕන තීන්දුව දේශපාලන කෝණයෙන් නැතුව දේශපාලන ඡන්ද පොරොන්දු නැතුව ආර්ථික වශයෙන් ගන්න ඕන තීන්දු පෞගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් මම හිතන්නේ මේ ආවැය ලේකෙන් තුලින් aran තියනවා ඒ නිසා අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ වෙද්දී විපක්ෂයේ මොන මතිමතාන්තර කිව්වත් ආර්ථික සංඛ්‍යාලේඛන ගිය අවුරුද්ද එකමාරයි මේ අවුරුද්ද එක සංසන්දනය කරද්දී විශාල පිම්මක් අපිට ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් මම දැක්කා විපක්ෂයේ කවුරුත් මන්ත්‍රීවරු මේ ආර්ථිකය පිළිබඳව ආර්ථික සංඛ්‍යාලේඛන පිළිබඳව කතා කළේ නැහැ එතුමාලා කතා කළේ සමහර සිල්ලර දේවල් කතා කළේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ පෞගිය ආයවැය ලේඛනයත් මේ ආයවැය ලේඛනයත් තුලත් ඒ බලාපොරොත්තුන ආර්ථික සංඛ්‍යාලේඛන වර්ධනය කරගන්න අපිට පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඉතින් අපි තමුන්නාන්සලා නිකන් කල්පනා කරලා බලන්න මීට අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා මේ රටේ තිබුණු තත්ත්වය මොකද්ද කියලා. ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා මුළු රටම ගිනිගෙන තිබ්බා. මිනිස්සු තැනින් තැන මැරි වැටුණා. ඒ වගේ රට නිකන් මීපිට අපායක් වෙලා තිබ්බේ. රට සම්පූර්ණයෙන් අරාජික වෙලා මං හිතන්නේ අපිට පාන් කියා ගන්නත් බැරුව තමයි මුළු රටම තිබ්බේ. ඉතින් මේක අපි අමතක කරන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ අපිට මතකයි ජාත්‍යන්තර මුල් අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ජෝජියා කිව්වා 2022 මැයි 27 වෙනිදා ශ්‍රී ලංකාවේ තත්ත්වය දැක්කම අදවත පිච්චෙනවා කියලා. එදා තිබුණු තත්ත්වය මේක. මහා බැංකු අධිපතිතුමා පත් වෙලා ටික කාලයක් යද්දී දේශපාලන අස්ථාවරත්වයක් තියෙද්දී එතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇදුවේ නැත්නම් මං තව සති දෙක තුනක් බල්ලා යනවා කියන එක එතුමා කිව්වා මේ 11 වෙනිදා විශාල පීඩනයකට මේ සමාජය පත් වෙලා තිබ්බා විශාල පීඩනයකට මේ රට පත් වෙලා තිබ්බා ඒ නිසා පොඩ්ඩක් මතක් කරන්න මේක විශේෂයෙන් අපිට ගොඩාක් වෙලාට අමතක වෙනවා ගොඩාක් දේවල් අමතක වෙනවා දැන් අවුරුදු එකමාරෙන් රට තිබුණු තත්ත්වය අමතක වෙලා තියෙනවා ඒ නිසා මම විපක්ෂයටත් මේ රටේ අයටත් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමා ආවට පස්සේ එදා එතුමා මේ රටේ අගමැතිකම බාරගත්තී මේ රටේ රුපියල් තිබ්බේ නැහැ ඩොලර් තිබ්බේ නැහැ බේත් තිබ්බේ නැහැ පෝර තිබ්බේ නැහැ හැම තැන කර්මාන්තශාලා කඩාගෙන වැටිලා සෞඛ්‍ය කඩාගෙන වැටිලා ප්‍රවාහනේ නැවතිලා නගර ඉස්සෙලා කඩසාප්පුවල රාක්කෝල බඩු නැහැ මේම තත්ත්වයක් තිබ්බේ මේ තත්ත්වය විතරක් නෙමෙයි අනිත් පැත්තේ උද්ඝෝෂණ මුළු රට පුරා උද්ඝෝෂණ වැටිච්ච රට තව වට්ටන්න විපක්ෂය උද්ඝෝෂණ කළා රට පුරා අර්ථාල් කළා රට පුරා වර්ජනය කළා විශාල වැඩ කොටසක් කළා රට පල්ලයට දාන්න රට උඩට ගන්න කටයුතු කළේ නැහැ රට වැටෙද්දි තව තව වට්ටන කාලකන්ණි සතුටක් ගත්ත විපක්ෂය මේවා කරලා ඉතින් එදා ඒ කාලේ පාසල් වාලා තිබ්බේ රජයේ ආයතන සතිගාන්න සීමා කරලා තිබ්බේ සංචිත නැහැ විදේශ මහිතන්නේ විනිමය අපිට විශාල ගැටලුවක් කියලා තිබ්බා නැව් වරායේ දවස් 10-15 තිබ්බා සල්ලි ගෙවා ගන්න බැරුව මං දැක්කා එක වෙලාවකදී අපේ කණිජ දෙල් ඇමතුමක් වුණා රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ කියලා ඒ කාලේ ඒ නිසා ණයවර ලිපි අපේ පිළිගන්නේ නැති තත්ත්වයකට ලෝකේ බැංකුපත් වුණා අපේ බැංකුවල ප්‍රශ්නේ නිසා විදේශ ණය ගෙවීම අපි සම්පූර්ණ නවත්තලා රට බංකොලොත් භාවයට පත් වුණා ඉතින් මේම තත්ත්වයක් තිබ්බේ ඒ වෙලාවේ මත ප්‍රකාශ කළා රටේ විශාල සාගතයක් එනවා පෑ 24ම විදුලිය කපන්න වෙයි කියලා මතයක් විපක්ෂය ගෙනිච්චා මේ අවස්ථාවේ තමයි මේ රටේ බලය ගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂයට ආරාධනා කළා ඔය අද කයිවාරු ගාන විපක්ෂය එදා මේක බාර ගන්න නැතුව පැනලා ගියා. එක එක තැන් තැන් වල ගිහිල්ලා සම්මන්ත්‍රණ කළා මේ රටේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න බෑ. ඒ නිසා මේකේ බලය අගමැතිතුමා ගන්න එපා කියන එක සමහර මේ අද කතා කරන ආර්ථික විශේෂඥයෝ එදා විපක්ෂයට පාඩයි ගන්නවා. මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා. හැබැයි ඒම අවස්ථාවක තමයි අතිගරු ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ. එතුමා බාර අරගෙන අද විශාල දැනකට මේ රට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අප එතුමා බාරගත්තු ගමන් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන අපිට ඉන්දියාවෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක විතර ප්‍රමාණයක සහාය අපිට එදා බේත් තිබ්බේ නැහැ බේත් ටිකට දුන්නා. තෙල් තිබ්බේ නැහැ තෙල් ටිකට දුන්නා. කෑම තිබ්බේ නැහැ කෑම ටික එව්වා. විශේෂයෙන් තමිල්නාඩුවේ මායමතුමා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝඩි මෙතුමා අපිට විශාල උදව්වක් කළා. අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේවා. මොකද අපිට ටික කාලෙකින් අමතක වෙනවා. ඒ වගේම මා බැංකුව අධිපතිතුමා පත් වෙලා විශාල වැඩ කොටසක් කළා. ඒකම අපි හිටපු දැන් විදේශ කටයුතු ඇමතිතුමා අලි සබ්බි මෙතුමා. ඒ වෙලාව කවුරුත් මේ ආණ්ඩුව මේ මුදල් ඇමතිකම බාර ගන්න බෑ කියලා අධිපතිතුමා බාර අරගෙන විශාල වැඩ කොටසක් කළා. මේ මා බැංකුව මාන්නාගාරයේ ලේකම්තුමා. ඒ වගේම අපිට ඉන්දියාව වගේම ජපානය ඇමරිකාව චීනය විශාල උදව් කළා. ඒ නිසා ඉන්දියාවේ බිලියන 4 අපිට ලබා ගන්න රාජ්‍ය තාන්ත්‍රිකව ඉන්දියාවේ මහ කොමසාරි සපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජිත මිලින්ද මොරගොඩ මැතිතුමා විශාල කාර්යභාරයක් කළා. එතුමාත් අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි මේක පටන් ගත්තී ඉන්දියාවේ සහ අනිකුත් රාජ්‍ය රජයේ උදව් ඇතුව අනිකුත් රාජ්‍යවල උදව් ඇතුව ආසියානු සංවර්ධන බැංකුවේ උදව් ඇතුව World Bank එකේ උදව් ඇතුව කණ්ඩ ටික ලබා ගන්න තෙල් ටික ලබා ගන්න බේට් ටික ලබා ගන්න පොර ටික ලබා ගන්න විශාල වැඩ කොටසක් ජනාධිපතිතුමාට කරන්න සිද්ධ වුණා. හැබැයි එහෙම තමයි මේක ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා අපි මේ අවස්ථාව කොට ගන්න ඕනේ. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න මේ රට යම් මට්ටමකට අද මේක කරලා තියෙනවා. ලෝකෙම උදව් අපිට කරද්දී රට වැටිලා අපි නන්නත්තර වෙලා මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැතුව තියෙද්දි තෙල් නැතුව තියෙද්දි බේට් ටික නැතුව තියෙද්දි මුළු ලෝකෙම අපිට උදව් කළා. මුළු ලෝකෙම. හැබැයි අපේ ඉන්න විපක්ෂය මොකද කළේ? රට පුරා අර්ථාල් දියත් කළා. රට පුරා උද්ඝෝෂණ දියත් කළා. රට පුරා වර්ජන දියත් කළා. දියත් කළා බැලුවේ මොකද්ද? දේශපාලන වාසියක් ගන්න. හැබැයි ලෝකෙ මිනිස්සු එහෙම කළේ නැහැ. ඉන්දියාව එහෙම කළේ නැහැ. ඉන්දියාවේ ජනතාව එහෙම කළේ නැහැ. තමිල්නාඩු මිනිස්සු තමන්ගේ දේවල් අපිට පරිත්‍යාග කළා. මොකද එහෙම තත්ත්වයක මේ රට තිබුණේ. ඉතින් මේක අමතක වෙලා තියෙනවා ටික කාලයක් යද්දී. මේ තත්ත්වය තමයි අවුරුදු එකමාරක් තුළ දැන් ක්‍රම ක්‍රමයෙන් උඩට ගෙනලා තියෙනවා. හැමදාම පෙළපාලි මතක ඇති. හැමදාම උද්ඝෝෂණ මතක ඇති. හැමදාම වර්ජන මතක ඇති. අද ඒව නැහැ. අද රට යම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එදා විපක්ෂේ මොනවද කිව්වේ? පිටරට වැඩ කරන අයට කිව්වා ප්‍රේෂණ එවන්න එපා කිව්වා. සංචාරකයන්ට මේ රටට එන්න එපා කිව්වා. ආයෝජිකයන්ට මේ රටට එන්න එපා කිව්වා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා. මේ රට ගිනි තිබ්බා. මේව තමයි තිබ්බේ අපිට අමතක වෙලා තියෙනවා. ඒ නිසා මේවා අපි මතක් කරන්න ඕනේ පොඩ්ඩක්. මේ අවුරුදු එකමාරයි මේ අවුරුදු ඊළඟ අවුරුද්දයි සංසදනය කරද්දී කල්පනා කරලා බලන්න මේක. ඒ නිසා මේ රට එදා විපක්ෂයේ උත්සාහ කළේ කබලෙන් ලිපට වට්ටන්න. හැබැයි ඒ මොන බාධක තිබ්බත් ජනාධිපතිතුමා ඒ බාධක ඔක්කොම පසු කරලා අද රටේ ආර්ථිකය යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. රටේ වාසනාවට රටේ ජනතාවගේ වාසනාවට මේ රට යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒම අවස්ථාවකදී තමයි මේ අද අපි 2024 අවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ. හැබැයි මේක අපි විපක්ෂයක් විදියට අපි දවුන්නාසලා ගන්නවා. ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ එදා තිබුණු තත්ත්වයට අද තත්ත්වය හොඳ වෙලා නැද්ද? එදා විදේශ සංචිත බිඳුවට බැලලා තිබ්බේ ඩොලර් මිලියන 24යි තිබ්බේ. අද ඩොලර් බිලියන 3.5ට වඩා වැඩි වෙලා තියෙනවද නැද්ද? වැඩි වෙලා තියෙනවා. මේක ඉතාමත් පිළිගන්න ඕනේ. බැංකු පොලිය වැඩි වෙලා 136ට ගිහිල්ලා අද 114 දක්වා අඩු වෙලා තියෙනවා. මේක පිළිගන්න ඕනේ. රුපියල අද ශක්තිමත් වෙලා තියෙනවා. උද්දමනයේ 90ට ගිහිල්ලා එන්න අඩු වෙලා ආසියාවේ අඩුම උද්දමන වේගය තියෙන රට බවට පත් වෙලා තියෙනවා. දැන් ආනෑනේ එදා බෑන් කළ තිබා විශාල ප්‍රමාණයක් අද ඒ සීමා සියල්ල කයින් කළා තියෙනවා. අද එදා මිනිස්සු පෝලිං වල හිටියේ ගෑස් පෝලිං තෙල් පෝලිං වල. හැබැයි අද ගෑස් තියෙනවා, තෙල් තියෙනවා, ඉන්ධන තියෙනවා, බේට් එක තියෙනවා. අපි දන්නා කෘෂිකර්ම ඇමතුමා දන්නා පෝර රුපියල් 42,000ක් ගියා. අද පෝර තියෙන රුපියල් 9,000ට ගන්න. පෙට්‍රල් රුපියල් 8,000ට කළු කඩේ වික්කේ. අද පෙට්‍රල් ඩීසල් ඕන තරම් තියෙනවා. එනිසා මේව අමතක කරන්න ඕනේ නැහැ. විශේෂයෙන් එදා අපේ ණයවල ලිපි පිළිගත්තේ නැහැ. අද ලෝකයේ සියලුම දෙනා ණයවල ලිපි පිළිගන්නවා. අපේ දේශීය රුපියල් ආදායම වැඩි වෙලා තියෙනවා. ඩොලර් ආදායම වැඩි වෙලා තියෙනවා. ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. සංචාරක ආදායම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක කවුරුත් කතා කරන්නේ නැහැ. අද අපි ආර්ථිකයක් ගැන කතා කරනවා නම් ආර්ථික සංඛ්‍යාලේඛන වලට තමයි මුල් තැන දෙන්න ඕනේ. මොනවද විපක්ෂේ කියන්නේ? සමහර පොරොන්දු ඉටු කළේ නැහැලු. පොරොන්දු නෙමෙයි රටක වැදගත්ම දේ. රටක වැදගත්ම දේ ආර්ථික සංඛ්‍යාලේඛන. එදා රාජ්‍ය සේවයේ සති දෙකකට දෙකයි වැඩ කළේ. අද මාසෙම ඒ කාලය තුල වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ දවස් දෙකයි සමහර කාලෙ තිබ්බේ පෙට්‍රල් ගා ගන්න බැරුව. අද තමුන්නාන්සලා මතක් කරලා බලන්න හැමදාම පාර්ලිමේන්තුව පවතිනවා. අද එදා කඩසාප්පුවල රාක්කවල බඩු තිබ්බේ නැහැ. අද කඩසාප්පුවල රාක්කවල බඩු තියෙනවා. එනිසා විශාල ප්‍රගතියක් අපි අත්කරගෙන එනවා. හැබැයි මේක අත්කරගෙන එන්න විපක්ෂේ දෙන්නේ නැහැ. ඒ කාලේ රට ඉන්න අය කිව්වනේ සල්ලි යවන්න එපා දේශපාලකනේ හොරා කනවා කියලා. ඉතින් මං ඇහුවා උගේ අම්මටයි තාත්තටයි වුණ සල්ලි අපිට මේ කොහමද හොරා ගන්න කියලා. හොරා ගන්න පුළුවන්ද කාට හරි? එහෙම විපක්ෂය කිව්වා. ඒ නිසා අද ජනාධිපතිතුමා දුප්පත් අයට අස්සැසුම මං ඉතින් තුන් ගුණයක් වැඩි කළා තියෙනවා සමෘද්ධි දීමනාව. රාජ්‍ය සේවකයන්ට 10,000ක් දීමනාව වැඩි කළා තියෙනවා. ඊළඟට විශ්‍රාමිකයන්ට 2,500 දීමනාව වැඩි කළා තියෙනවා. ඉතින් ඒ නිසා විශාල පිම්මක් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ පින්ම මේ ආයවැය ලේඛන තුලින් තව ටිකක් ඉදිරියට ලබන අවුරුද්දේ පුරෝගතනය කරලා තියෙනවා. ආර්ථිකය පිළිබඳව පුරෝගතනය කරන ඒ ආයතන ආර්ථික වර්ධනය කරා ශ්‍රී ලංකාව යනවා කියලා අවුරුදු ගානකට පස්සේ. ඉතින් විශාල ජයග්‍රහණයක්. විශාල පින්මක්. ඉතින් ඒ නිසා මේක මත විපක්ෂය මොකද්ද කියන්නේ? අපි දැක්ක ඉරාන්වන්තම කියනවා මේක දිස්සිනන්දේට අරගෙන යනවලු. ආයවැයක්ලු. හර්ෂමැත්තම කිව්ව ඔක්සිමෝරුන්ගේ ආයවැයක්ලු. අර්ණි මන්ත්‍රීතුමිය මොකද්ද කිව්ව විප්ලවීය ආයයක් නෙමෙයි මේක සුරංගන ආයවැයක්ලු. සජිත් ඇමතුමා කිව්වා ගිය අවුරුද්දේ වැඩ කළා නැහැලු. ඉතින් මං තමුන්නාන්සලෙන් ආන්න ඕනේ මේ දේශපාලන වෙනුවෙන් මිත්‍යාව පළ කරනවා. මම මේ මෙච්චරලා කිව්වා ආර්ථිකය කොහොමද උඩට ආවේ කියලා. විපක්ෂය මොකද්ද? මිත්‍යාව පළ කරනවා, සත්‍ය වෙනුවෙන් බොරුව වපුරනවා, කුවකත්තේ වපුරනවා, වෛරය වපුරනවා. ආර්ථිකයේ මයින මිනින්දොණු තම සංඛ්‍යා ලේඛන. ලෝකයේ පිළිගත්තු සංඛ්‍යා ලේඛන. ඒ සංඛ්‍යා ලේඛන වෙළඳ සේසේ අඩු වෙලා තියෙනවා. එතකොට මේ අපේ සංචිත වැඩි වුණාම ආර්ථිකය ඉතාමත් හොඳ තත්ත්වයකට තියෙනවා. ඉතින් අද මම දැක්කා විපක්ෂයේ විශාල පිරිසක් කියන්නේ මොකද්ද? මේ විදුලි බිල දරා ගන්න බැරිලු, බඩු මිල දරා ගන්න බැරිලු, භාණ්ඩ මිල දරා ගන්න බැරිලු. ඇත්ත. අපි සියලු දෙනා පිළිගන්නවා. අපි ආණ්ඩුවක් විදියට කැමති බඩු මිල අඩු කරන්න, විදුලි බිල අඩු කරන්න අපි කැමති. හැබැයි රටේ තියෙන ආදායම මදි වියදම සපුරා ගන්න සාමාන්‍ය රජයේ සේවකයන්ගේ පඩි ටික ගෙවලා, විශ්‍රාම වැටුප් ටික දීලා, බේඩ් ටික දීලා එදිනදා පුනරාවර්තන වියදම සපුර ගන්නත් රජයේ ආදායම මදි. එක්කෝ අපිට කියන්න ඕනේ ආදායම වැඩි කරන ක්‍රමයේ විපක්ෂේ. එක්කෝ අපිට කියන්න ඕනේ වියදම අඩු කරන ක්‍රමයේ. යකෝ මේ එකක්වත් කියන්නේ නැහැනේ. ආදායම වැඩි කරන ක්‍රමයේ කියන්නේත් නැහැ, වියදම අඩු කරන ක්‍රමයේ කියන්නේත් නැහැ. විදුලි බිල අඩු කරන්න කියනවා. ඉතින් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි කරද්දී අපිට පුළුවන් තෙල් මිල අඩු කරන්න? කවුරු හරි జగතෙක් ඉන්නවනේ විපක්ෂය මට කියන්න. ලෝකයේ තෙල් මිල වැඩි වෙද්දී, ලෝකයේ භාණ්ඩ මිල වැඩි වෙද්දී මේ අඩු කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනේ විපක්ෂය කියන්න. කවුරු හරි නැගිටලා කියන්න බෑ. එහෙම වැඩ පිළිවෙලක් කරන්න බෑ. ලෝකයේ වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙද්දී අපි තෙල් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. මේක වැඩි වෙනවා. මේ යථාර්ථය මිනිස්සුන්ට තේරුම් කරන්න ඕනේ. මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕනේ. දේශපාලකයෝ බොරු කියලා රවට්ටලා බලය ගත්තට බලය කරගෙන යන්න බෑ. මාස 3යි 6යි ගාල එළවනවා. මොකද ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර වගේ දේශපාලන බොරු කියලා බලය ගන්න බෑ. ඒ නිසා මුදල් අපිට ගස් වලින් ගඩන්නත් බෑ, ආසින් වැටෙන්නෙත් නෑ. අපේ වියදම සරිල ගන්න අපි ආදායම වැඩි කරන ක්‍රමය කියන්න ඕනේ. අපනයනේ වැඩි කරන්න ඕනේ. සංචාරකයෝ ගෙන්න ගන්න ඕනේ, පේෂණ ගෙන්න ගන්න ඕනේ, කර්මාන්ත ශාලා සඳහා අපනයනේ සඳහා අපි දිරි දෙන්න. මේ සියල්ලක් අපි කරලා තියෙනවා. තාක්ෂණය නැති අයට තාක්ෂණය විශේෂයෙන් මේ කෘෂි කර්මාන්තයට අපි අඳුනලා දෙන්න. මේ සියල්ලක් මේ වෙද්දි කරනවා. විශාල වැඩපිළිවෙලක් යනවා. හැබැයි විපක්ෂයට කිසිම වැඩපිළිවෙලක් නැහැ, කිසිම විකල්පයක් නැහැ. වැඩපිළිවෙලකුත් නැහැ, විකල්පෙකුත් නැහැ. හැබැයි කියන්නේ මොනවද? කියන්නේ මේ ආයවැය ලේඛනයේ මිනිසුන් දරා ගන්න බෑ මේ බඩු මිල. ඉතින් අපි දන්නවා පැහැදිලිවම ආණ්ඩුව කැමැත්තකින් කරනව නෙමෙයි. ආණ්ඩුව ඉතාමත් අකමැත්තෙන් තමයි සමහර වෙලාවට මේ බඩු දාන්නේ. මොකද මේ බඩු දාන්න නැතුව, මේ විදුලි බිල වැඩි කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? මූලාසන සභාපතිනි කල්පනා කරලා බලන්න. අපිට විදුලිය හරි අපි විදුලිය බිල වැඩි කරන්නේ නැහැ. එතකොට ආදායම අඩුයි, රුපියල් අඩුයි. එතකොට තෙල් ගෙන්න ගන්න, ඩොලර් ගෙන්න සල්ලි නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මුළු කර්මාන්ත ශාලා වැටෙනවා, ප්‍රවාහනයේ සම්පූර්ණ සීරණුවක් ඇනෙටිනවා, සියලුම ව්‍යාපාර ටික වැයෙනවා. ඊට වඩා හොඳ නැද්ද? තෙල් මිල ගලපලා කොහමද තෙල් ටික දීලා මේවා දුවන එක? ඒක තමයි ආණ්ඩුවක් ඉදිරියට කරන්නේ. ඒ නිසා අපි විපක්ෂයට කියන්න පුළුවන්, විශේෂයෙන් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ ඕනම ව්‍යාප්තියක් ආපුවම ඒ ව්‍යාප්තිය හොඳ නැහැ කියන උමාවේ ව්‍යාප්තිය ආපුවම හොඳ නැහැ කිව්වා. දක්ෂිණ අධිවේගී මාර්ගය ආපුවම කිව්වා මේ දඩවස් මේ කොළඹට ගේන්නයි මේ ගෙනියන්නේ කියලා. වරාය ව්‍යාප්තිය ආපුවම කිව්වා ගල් කිව් මෙච්චරක් ඕනේ කොහෙන්ද ගන්න කියලා. හැමදාම විරුද්ධ වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ආවතේකට විරුද්ධ වෙනවා, පෞද්ගලික ඉස්කෝලයක් අන්තර්ජාතික ආවතේකට විරුද්ධ වෙනවා. හැබැයි පිටරටට ගිහිල්ලා කියන ආයෝජන එන්නේ කියලා. දැන් සිටින් ෆෝර්ට්‍රස් එක ආපුවම තෙල් වලට මේ එල්එන්ජී ව්‍යාප්තියට විරුද්ධ වුණා, සාම්පූර්ණයකට විරුද්ධ වුණා. හැබැයි පන්දාන් අරගෙන යනවා විදුලි බිල අඩු කරන්න. යකෝ විදුලි බිල අඩු කරන්න ව්‍යාප්ති ගේද්දී විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණනේ. හැබැයි එතුමාලාගේ ළමයි අද පිටරට ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලවල. මේ ළමයි පෝලිංග වල ඉන්නේ කියන කතා කරනවා. එතුමාලා බලන්නකො රස්සාවකෝයි ව්‍යාපාරකෝයි නොකර අපිට වඩා ජීවත් වෙන විදිය කොහොමද කියලා. රල්ෆ් ලෝරන් සර්ට් අඳින්නේ ඇට නමදයි. අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අඳින සර්ට් එක ඇට නමදයි. සපත්තුව ලක්ෂ ගණන් යන්නේ බිස්නස් ක්ලාස් එකේ. හිතන්නකො මේ සමාජවාදය ගැන කතා කරන අය, මේ දුප්පත් මිනිස්සුන්ට අඩුම කොවිඩ් කාලේ එහෙම නැත්නම් පාස්කු ප්‍රහාර කාලේ මං ආනා මේ රටේ ජනතාවගෙන් මේ ආල් ඇටයක් දුන්නද, එලෝලු එලෝලු මල්ලක් දුන්නද? මේ මිනිස්සු නෑ කෝටි ගණන් පක්ෂේ සල්ලි තියෙනවා. අද එතුමල්ල කරන එක මීටින්ට කෝටියක් යනවා, ලක්ෂ සීයක් වියදම් කරනවා. දැන් එදා නුගේගොඩ තිබ්බ රැස්වීමට ලංකාවටම බස් ගෙනාවා, කෝටි ගණක් වියදම් කරනවා. හැබැයි අද වෙනත් කිසිම පක්ෂයකට කෝටි ගණක් වියදම් කරන්න බෑ. අපිට මිනිස්සු පිළිබඳව කැක්කුමක් තියෙනවා, අපි මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා.
Honorable member, you have 2 minutes.
අපි මිනිස්සු වෙනුවෙන් කතා කරන අය ඇහුම්කන් දෙන අය. අද තමුන්නාන්සලා කතා කරලා බලන්න වීරයෝ කයිය නායකලාද වීරයෝ වෙලා සමහර වෙලාට. අපි අද රැකියා කරලා ව්‍යාපාර කරලා බදු ගෙවලා රස්සා දීලා ඒ අයට පඩි ගෙවලා මිනිසුන්ට ඇහුම්කන් දීලා මිනිසුන් උදව් කරලා අපි. හැබැයි අද කයිය නායකලා රස්සාවක් කරලත් නැහැ, ව්‍යාපාරයක් කරලත් නැහැ, ඇහුම්කන් දෙන්නෙත් නැහැ. බොරුවට විවේචනය කරනවා. මූද පෙන්නලා ඕන කෙනෙක් කියන්න පුළුවන් මා මූදක් තියෙනවා, ඒ මූදේ මාළු ඉන්නවා, මාළු මෙච්චර ඇල්ලුවොත් අල්ලන් ආවත් මෙච්චර මන්දපෝෂණය නැති වෙනවා, හැබැයි ලෝකෙට වික්කොත් මෙච්චර විදේශිනි මේනවා කියලා. හැබැයි කරන බෝට්ටුවේ ධීවරයන්නේ දන්නේ, ධීවරයට යන්න තෙල් ටික ඕනේ, ගෝලයා එන්න ඕනේ, යන්න ඕනේ, සුළුසුලං ඇයිද, දැල් ටික කැපෙයිද, බෝට්ටුව කැඩෙයිද, එන්ජින් එක වැඩ නැතු ඇයිද, අම්මෙන මාළු වීදමට සරිලන්න පුළුවමයිද? ඉතින් මේ වගේ විශාල ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කතාවෙන් කියන්න පුළුවන් මලගෙවල්වලත් අපි දැකලා තියෙනවා, ගමේ අය වට වේලා ආනවා සෙනඟ. අර කිසිම රසා නොකරන එකට පුළුවන් කතා ඇවිල්ලා කියන්න, ලොකු කතා. හැබැයි ඒක රස කරලා ආනවා. ඒ කතා කියපු රෑ හිටපු එක කායෙන් අර පිනට බොනවා, පිනට කනවා, උදේට බුදිය ගන්නවා. ඒ වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. විවේචනය කරන මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේක පෙන්නලා විවේචනය කරන්න පුළුවන්. හැබැයි මේක තියෙන වියදම කලමනාකරණය කරගන්නේ මේ කරන්න ඕනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඕන කෙනට මිනිසුන් මුලාවේ දාන්න කතා කරන්න පුළුවන්. හැබැයි කවදාරි කරන්න ආපු දවසට මාස 3ක් මිනිස්සු කියන්න මිනිස්සු එලෝ එලෝ ගාලා මරලා දානවා මිනිස්සු. අනිවාර්යෙන් තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තුවේ ලියලා තියාගන්න, මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා, මිනිස්සුන්ව රවට්ටලා, මිනිස්සුන්ට වෛරය වපුරලා, කුවගත්තේ වපුරලා කවදරි බලයට එන්න බෑ. ඔය එහෙම කරලා කවුරු හරි විපක්ෂේ බලයට ආවොත් මාස 3යි මාස 6යි ඒපත් කරපු මිනිස්සුන්ව මෙතුමල්ලව ගාලා එළියට දාන දවස වැඩි ආතක නෙවෙයි කියන කීමෙන් මම කියන්න වෙනයි ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් වසන්ත යාප බණ්ඩාර, you have 20 minutes.
Thank you very much, honorable presiding member, giving me a chance to presenting my discussion regarding the budget 2024. Karu sabhapathumani me velawedi visheshayen kiyanna ona karana rashiyak thibenawa. Me karana siyalla me sulu velawa thula keti karanna beri unan mama kiyanna ona me ayaway idirpat karanne ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට, ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ විදිහට මේ මුදල් අමාත්‍යවරයා විදිහට කතා කරනකොට එතුමාගේ මේ ලේඛනයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමේ ආර්ථික ක්‍රමයක් සම්පූර්ණයෙන්ම කනපිට හැරවිය යුතුයි කියලා. හරියට අර මරාසත් දාට්ටියේ කොට්ටෝරයක් මෙන් කනපිට හරවලා කියලයි එතුමා මේ කතාව පටන් ගන්නෙ. ඇත්තම මේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ මරාසත් නාට්‍ය කොට්ටුරේ පිළිබඳව අවස්ථා ගණනාවකදී ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ කතා කරා. එසමේ ජනාධිපතිතුමා කියන කොට්ටෝරයක් මං අද ගෙනාවා මේ පාර්ලිමේන්තුවට. ගරු සභාපතිතුමනි මේ කොට්ටෝරේ එතුමා අවස්ථා ගණනාවකදී මේ අගමැතිවරයා වෙලා ඉන්න කාලෙත් මේ විදියට මෙතුමා කනපිට හොඳපිටට හොඳපිට කනපිටට දැන් මේක දාලා දාලා මේ කොට්ටෝරේ ඉරිලා දැන් මේක හම්බඩ ගහිලා මේ සභාපතිතුමනි මේ කොට්ටෝරේ දැන් ආයේ පාවිච්චි කරන්න බෑ. මේ ඇඳේ පොලුත් එක්ක ගැලවිලා වැටිලා තියන්නේ. ඒ නිසා පොලුත් එක්ක ගැලවිලා වැටිලා තියෙන මේ කොට්ටෝරේ විතර නෙවෙයි මේ ඇඳම වෙනස් කරන්න ඕන ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි කියනවා මේ කොට්ටෝර මාරු කරලා මේ රටේ ආර්ථික අර්බුදය පාලනය කරන්න බෑ ගරු සභාපතිතුමනි. මම කියනවා මේ කොට්ටෝරේ හිටපු අලි මකුණ ගැන අපි කිව්වා හියුමන් ඉමුනොග්ලොබින් කියන ඖෂධ හොරා කාපු හොරු පිළිබඳව මේ පාර්ලිමේන්තුව අපි කිව්වා. අපි එදා එහෙම කියනකොට මොකද කරේ ගරු සභාපතිතුමනි? 113ක් එකතු වෙලා 113ක් එකතු වෙලා අපි බොරු කියනවා අවලාද කියනවා කියලා එදා අපට කියපු කතා අද මතක් කරන්න කියලා මේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ගෙන් අපි අහනවා. අපි කියනවා අද හියුමන් ඉමුනොග්ලොබින් කියන ඖෂධයත් එක්ක හොරා කාපු මිනිස්සු හාල් මැස්සෝ අද හිරේලා කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි අපි කියනවා ගරු සභාපතිතුමනි මේ මහමොළ කාර්යව අල්ලන්නේ නැතුව මේ ක්‍රමවේද වෙනස් කරන්නේ නැතුව මේකට විසඳුම් දෙනවා කියලා අපි කියනවා තීනකින්වත් හිතන්නේ නැහැ. එස කොට්ටෝරේ ඉන්න අලි මකුණ මේ ලේ උරාබන මකුණ ඉවත් කරන දූෂණේ වළක්වන වැඩපිළිවෙලක් මේ අය වැය සඳහන් කළා නැහැ ගරු සභාපතිතුමනි. එස ගරු සභාපතිතුමනි අද දවසේ අපිට කියන්න වෙලා තියෙන්නේ මේ හැම අමාත්‍යාංශයක් පිළිබඳව සෝචනීය කතාවක්. ඔබතුමා දන්නවා ගරු මහින්දානන්ද මැතිතුමා ඉන්නවා. අද දවසේ අපි කතා කරා මුදල් අමාත්‍යාංශයේ විගණන වාර්තාවක්. ඒ මුදල් අමාත්‍යාංශයේ විගණන වාර්තාව පෙන්නනවා මේ රටේ ආර්ථිකයේ දිශානතිය පෙන්වන ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි මේ මුදල් අමාත්‍යාංශය අපි සාකච්ඡා කළා විදේශ ව්‍යාපෘති පිළිබඳව රටට ලැබෙන ආධාර පිළිබඳව. සභාපතිතුමා මේ මුදල් අමාත්‍යාංශය කියලා කියන්නේ that the heart of the economy. මේක තමයි heart එක. මේ heart එකට අද වෙඩි වැදිලා තියෙනවා වගේ වගක් නැ මුදල් අමාත්‍යවරයාට ජනාධිපති වුණත් කියලා කියන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඔබ දන්නවද මේක තියෙනවා පහුගිය වසරේ අපිට ලැබිලා තියෙනවා විදේශ අරමුදල් ලැබෙන ව්‍යාපෘති 179ක්. මම වැරදි නම් නිවැරදි කරන්න කියලා මැතිතුමාට කියනවා 179 හයයි සාර්ථක වෙලා තියෙන්නේ. හයක් සාර්ථක වෙලා තියෙන්නේ. අපේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ඉන්නවා. ඔබතුමා දන්නවා අලි සබ්‍රි මැතිතුමනි රුපියල් ට්‍රිලියන 2.6යි මේ වටිනාකම. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි මේක වටිනාකම රුපියල් බිලියන වලින් 2600ක්. මේ 2600ක් මුදල් අමාත්‍යංශේ විනාශ වෙද්දී තව වෙනකන් මුදල් අමාත්‍යංශේ ලොක්කොණ්ඩ අවධානයක් නැහැ. මේ මුදල් අමාත්‍යංශ කවුද ප්‍රධානියා? මෙරට ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා. හැබැයි ව්‍යාපෘති 179කින් 6යි සාර්ථක ගොඩ දාගන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ 15යි. එතකොට සභාපතිතුමනි මෙහෙම මුදල් අමාත්‍යංශයක මුදල් ලව භාවිතා වෙනවා නම් රටේ ගමේ නිෂ්පාදනයට කොයි වගේ කනකොකාද හදන්නේ ගරු සභාපතිතුමනි? මේ ආණ්ඩුවක්වත් කරලා තියෙන්නේ මේවා නිවැරදි කරන්න නේද? අපේ සේහන්සේමසික මැතිතුමා ඉන්නවා. ඔබතුමාට අපි කියනවා මුදල් අමාත්‍යංශයේ මේ විදේශ ව්‍යාපෘති වලට ලැබෙන මුදල් හොරා කනවා බහිරව ගිලිනවා. තමුන්නාසලා මේ ඇවිල්ලා කතා කරනවා මහලු කොට ආර්ථිකය යනවා දැන් රට නියමයට කෙරෙනවා කියලා. ඔබතුමාට මම කියනවා දැන් මේ පෞගිය අයවැයේ සඳහන් කරලා දිනවා ගරු සභාපතිතුමනි මේක සඳහන් කරලා දිනවා අපේ බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් මේ අය දානවා කියලා. ගරු සභාපතිතුමනි බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් දානවලු. එතකොට 450ක් දානකොට කියනවා මේ බැංකු වල කොටස් අයිතිය 120කින් මහජනතාවට දෙනවා කියලා. මොකද්ද ගරු සභා 120කින් මහජනතාවට දෙනවා කියලා කොටස් අයිතිය කියන්නේ ගරු සභාපතිතුමනි? කියන්නේ වෙන මොනවා නෙවෙයි මේක කුණු කොල්ලට ලංකා බැංකුව මහජන බැංකුව විකුණන දවසක් පිළිබඳව ඇඟිලි ගණගෙන ඉන්නේ. සභාපතිතුමනි අපි එකක් කියන්න ඕනේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් අයිතිය රුපියල් බිලියන 394යි 120යිද
අපට ජනතාවට විකුණනවා කියලා කියන්නේ. සියන විස්සක් ගන්න ක්‍රමයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ගරු සභාපතිතුමනි, ප්‍රධාන ණයවලට පොලු තියපු දහදෙනා ගත්තොත්, ප්‍රධාන ණයවලට පොලු තියන දහදෙනා ගත්තොත් හම්බ වෙනවා රුපියල් බිලියන 82ක්. රුපියල් බිලියන 82ක් හම්බ වෙනවා. හැබැයි මේ කට්ටිය බලන්නේ කොටස් අයිතිය 120කින් මහජනයාට විකුණනවා කියලා. ඒ කියන්නේ අර තුන අර 394 ක රුපියල් බිලියන ඒ වටිනාකමෙන් බැංකු දෙකේ 120ක් කියන්නේ හරියටම රුපියල් බිලියන 79ක්. මේ ආඩ රුපියල් බිලියන 79ක් ගන්න ක්‍රමයක් තියෙනවා. මම කියපු විදිහට ගරු සභාපතිතුමනි, ඇයි බැරි පොලු තියපු වුණ ණය ගවන්න කියලා බල කරලා දේපලත්පත් කරගෙන ඒ ක්‍රියාවලියකට යන්න ඕන නීතිය අනුකූල. නමුත් සභාපතිතුමනි, ගජ මිතුරෝ පොලු දියලා හිඳින නිසා මේවට යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. අනිත් ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ මේ ප්‍රාග්ධනය කියන එකට බැංකුවල සල්ලි දානවා නම් ඒකෙදී වෙනම අනුපාතයක් බාසල් සම්මුතිය වලට අනුව ප්‍රාග්ධනයේ යථාපරිදි ක්‍රියාත්මක වන ආයතනයකට ඒ අරමුදල් දානවා නම් ඒකේ තියෙනවා සිද්ධාන්ත 11%ක් කැපිටල් ඇඩික්වසි රේට් එකෙන් එහාට ගිහිල්ලා තියෙනවා නම් එවැනි මූල්‍ය ආයතන වලට යහපත් ප්‍රියාත්මක වෙනවා කියලයි මූල්‍ය සිද්ධාන්ත වල තියෙන්නේ. එහෙම බැංකු දෙකක් මේ අය අර 11%යි සීමාවෙන් ඔබට කියපු බැංකු දෙකක් මේ කට්ටිය විකුණන්නයි මේ ට්‍රයි කරන්නේ. එසගරු සභාපතිතුමනි, අපි කියන්න ඕන එක දෙයක්. දැන් මේ කියනවා මේ කට්ටිය මේ සමජීවිකතාව එක්ලු ගණන්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, ආදායමේ හැඩියට වියදම, වියදමේ හැඩියට ආදායම, මේකට සමජීවිකතාව. දැන් මං අහනවා මේ අයවැය ලේකනේ ගරු සභාපතිතුමනි, අයවැය ලේකනේ මේ අවුරුද්දේ වියදම කියලා දාලා තියෙනවා රුපියල් බිලියන 6978ක්. මං අහනවා මේ පාර්ලිමේන්තුවට වයිම හරි ගණන්ලා පෙන්නන්ට කියලා මේකේ මේ වියදම පියවා ගන්න ආදායම් මාර්ග විස්තර කරපු ලේඛනේ කෝ කියලා. සමජීවී කතා. වියදම තියෙනවා ආදායම නැහැ. හැබැයි වියදමයි ආදායමයි සමාන කරන්න ඕන කියලා කියන්නේ. ගරු සභාපතිතුමනි, මේ අය කියනවා රාජ්‍යංශ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා රුපියල් 10000 කියලා. අමූලික බොරුවක්. රුපියල් 10000කින් මේ දීමනාව වැඩි කරනකොට ගරු සභාපතිතුමනි, අපි දැනගන්න ඕනේ අද ගමේ ඉන්න නිලධාරියා ඉන්නේ අන්ත දුකී අසරණ තත්ත්වේ. දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට මේ මිනිස්සු ඇදලා දාලා තියෙන්නේ. ගමේ සමෘද්ධි මහත්තයා, ඒ වගේම ආරච්චි මහත්තයා, ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී මහත්තයා, ඒ වගේම කුර්බානි සම මහත්තයා නෝනා මේ අය දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය අවම වැටුප රුපියල් 28,940යි. මේ මිනිස්සුන්ට දෙනවලු 10000ක්. ගරු සභාපතිතුමනි, මේ අයට රුපියල් 10000ක් කෙසේ වෙතත් ලැට්ටක 15,18 කරා. විදුලි බිල පහුගිය මාස 14ට 400කින් වැඩි කරා. රුපියල් 12,000ක් මේ මිනිස්සුන්ගේ වැටුපෙන් අය කරගන්නයි මේ සැලසුම් හදලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, කොහොමද වැඩේ? 10000ක් දීලා 12,000ක් පික්කොකට් ගහන අයවැක් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒසා ගරු සභාපතිතුමනි, මේ අයවැයේ මොන සමජීවි කතාවද? මේක තියනවා ගරු සභාපතිතුමනි තව සමජීවි කතාවක්. මේ කියනවා මෙන්න මෙහෙම. රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකං හාල් දුන්නේ, සහන දුන්නේ, රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කළේ එක්ක ණය වෙලා, නැතිනම් සල්ලි අච්චු ගහලා, මැතිවරණ දිනුවේ මේ වගේ පොරොන්දු වලින් ආණ්ඩුවේ රස්සා රජයේ සම්පත් රැක ගැනීම සහනමලු අඩුමිල පඩි වැඩි පඩි ඔන්න ඔය වගේ ආදායමට ගැළපෙන නොගැළපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත් ලෝකයටත් ණය වුණා කියලා කියනවා. ගරු සභාපතිතුමනි, මේ සාටෝප කතා කියලා මොනවද මේ උත්සාහ කරන්නේ? යාලි වතාවක් රටගම මේ ජාතිය අන්දන්න නේද? මෙයා කියනවා ජීවන වියදම් දීමනාවක් දෙනවලු සේවකයන්ට 17,800ක. ඔන්න දෙනවා 17,800ක්. අර බද්දන් කියනවා පොදු මහජන සංග්‍රාම වැඩි කරනවා කියලා. වෙනද දුන්නේ රුපියල් බිලියන 60යි. මේ සැරේ අපි දෙනවා අත්තදී ගැරලා රුපියල් බිලියන 183ක්. මේ දෙන්නේ කොහෙන්ද කරු සභාපතිතුමනි? මේවා දෙන්න වෙන කොහෙන්වත් නෙවෙයි. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ණයද අරගෙන ලෝකේ හැම බැංකුවකින්ම ණයද අරගත්ත සල්ලි මේ දෙන්නේ. මේ ණයද අරගත්ත සල්ලි දෙනකොට මෙයාට අතති කරලා ණයද අරගත්ත සල්ලි වියදම් කරන්න පුළුවන්. වගකීමක් නැහැ. එයා දන්නවා ලබන අවුරුද්දේ වරම ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොසෑහෙන්න වියදම් කරනවා. මේ වියදම් දරන්න මේ වියදම් දරන්න සල්ලි හොයාගන්නේ එක්ක සල්ලි අච්චු ගහලා ගරු සභාපතිතුමනි. එහෙම නැත්නම් කාට හරි කෙනෙකුට රට විකුණලා හරි ණය අරගෙන මේකේ දේපළ විකුණලා සල්ලි අරගෙන ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව තිබ්බොත් තවදුරටත් ගමේ තැපල් කන්දෝරුව කිතුරු කරන්නේ අන්තිම තැපල් කන්දෝරුව පිකුණනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අය රටේ ණය බද්ධතාවය හරියට දන්නේ නැතුව මෙතන මේ ආර්ථික කතා කරනවා සමහර මිනිස්සු. ගරු සභාපතිතුමනි ඔබතුමා හොඳට මතක තියාගෙන ඉන්නවා මේ රට ඉදිරි අවුරුදු 5 ඇතුලේ ඩොලර් බිලියන 20ක් අපි ණය ගෙවන්න තියෙනවා. ණය ගන්න 27ක් අලුතෙන් ණය ගන්න ඩොලර් බිලියන 20ක් කොහොමද වැඩේ? 27ක් ගෙවන්න තියෙනවා 20ක් ණයට ගන්නවා. එදා අප්‍රේල් 12 වෙනිදා පොල්ල තියෙනකන් අපි ණය අරන් දිනවා ඩොලර් බිලියන 83ක්. පොල්ල තිබ්බ දවසේ ඉඳලා අද වෙනකන් ඩොලර් බිලියන 5ක් අපි ණය පොළු තියලා තියෙනවා. දෙකම එකතු කරොත් 88යි අර 20වොත් 108යි. මේ ණය ඩොලර් බිලියන 108ට ඇවිල්ලා තියෙන වෙලාවේ බලන්නකෝ තෙල් පෝලින් නැහෙනේ. හැමෝටම ගෑස් ගන්න පුළුවන්නේ. බලන්නකෝ පොට්ටි ගලපනවා, ළමයි ඉස්කෝලේ යනවා, කඩේ බඩු තියනවා. ගරු සභාපතිතුමනි මේ හොඳයි කොණ්ඩ බදපු චීනුන්ට මේ කට්ටිය කියන්න ඕනේ. මේ කට්ටිය මොකද්ද ණයට දීලා තියෙන උත්තරේ? ණය අර්බුදයෙන් පෙළෙන රටකට උත්තරයක් දීලා තිනවා. ගරු සභාපතිතුමනි මේ අර විසෙන් විස නසනවා වගේ ණයෙන් ණය වසන්නේ විස දාන්න තමයි යන්නේ. එසා ගරු සභාපතිතුමනි මේ මුදල්ම තුබා කියනවා අපේ ණය සීමාව රුපියල් බිලියන 3900 ඉඳලා 7350ට 3450කින් වැඩි කරනවා කියලා. මට කියන්න ගරු සභාපතිතුමනි මේ පුංචි අහිංසක අර අපේ මිනි පෙ ගොවියෙක්ගෙන් ඇහුවොත් කොහොමද ගොවි මහත්තයා දියුණු වෙන්නේ කියලා අපි ඇහුවොත් උන් දැකියයි අපිට. අනේ මහත්තයෝ කුඹුර කොටලා වී වපුරලා ගොයම හරියට පැහැෙන වෙලාවේ කපලා ගෙට ගෙනල්ලා අස්වැන්න අරගෙන තමයි අපි බතක් කරගන්නේ කියලායි ඒ ගොවියා කියන්නේ. හැබැයි අපේ ජනාධිපතිතුමා, අපේ මුදල්ැමතිතුමා ආණ්ඩුවේ කණ්ඩායම මොකද කියන්නේ? එහෙම කුඹුර වපුරන්න ඕනේ නැහැ. කුඹුර තියලා ණය ගන්නවා. බැරි නම් විකුණලා සල්ලි ගන්නවා. එහෙම නැත්නම් ණය ඇඩ්ජස්ට් කරගන්නවා. ණය ප්‍රතිවකත කරනවා. මේ මූල්‍ය අංශයේ පමණයි මේ අය කතා කරන්නේ. මඩ සුවහසක් ජනයාට අපි කියනවා ණය ඇර මේ ආණ්ඩුවට කිසිදු විසඳුමක් ඇත්තේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕනේ. මොනවා වුණත් මහින්ද මහත්තයා වැඩක් කරා. 2015ට එනකන් එතුමා රටේ වාර්ෂිකව ණය ගැව්වා ඩොලර් බිලියන 2ක්. තමන්ට කරන්න පුළුවන් තරමට ණය ගත්තා. 2015 ඉඳලා මෙතුමා එන වගමැතිතුමා විදියට, ආර්ථික සංවර්ධන ඇමතිතුමා විදියට ගරු සභාපතිතුමනි ඊට පස්සේ මඟ දුන්නේ වාර්ෂික ණය බද්ධතාවයේ ණය වාරිකය ඩොලර් බිලියන 5ක් වුණා. අපි ගරු අමාත්‍යතුමනි කාංජල අමාත්‍යතුමනි ඉදිරි කාලේ මේ එළමෙන අවුරුදු 20 ඇතුළත එන අලුත් ණය ඩොලර් බිලියන 20ත් එක්ක මට හිතනවා මේක ඩොලර් බිලියන 8ට වත්යයි. එහෙම ගියොත් මේ තරම් ණය බරකින් මිරිකන රටක් 2038 වෙනකන් විලංගු දාපු රටක් මිනිස්සු ජනයා ජීවත් නොවන රටක් වඩ මේක පත් වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි කටමැත දොඩවනවා සමහරු. කටමැත දොඩවනවා. උද්දමනේ 100%යි. දැන් උද්දමනේ හරියට අඩු වෙලා රටේ ජනියා ප්‍රීතියෙන් ඉන්නවා. ප්‍රමෝදේ පිනා යනවා. මේව තමයි මේ කට්ටිය කියන්නේ. ගරු සභාපතිතුමනි මේ රටක උද්දමනේ අනුපාතය කියලා කියන්නේ මේක දර්ශක අගයක්. මේක මනින්නේ අවුරුද්දෙන් අවුරුද්දට හරි මාසෙන් මාසෙට හරි. ගිය අවුරුද්දේ වේගයයි මේ අවුරුද්දේ වේගයයි. ගිය අවුරුද්දේ උපරිමයට ගිහිල්ලා තියෙනවා නම් මේ අවුරුද්දෙත් උපරිමය ආයත උපරිමයට යන්න දරන්නේ. ඒ නිසා 100%කින් ආර්ථිකයේ උද්දමන වේගයේ බිඳුවට බස්සලා කියලා මෙයා කියනවා නම් අපේ ගමේ ඉන්න නන්දලා මහමලාට අපි කියනවා මෙන්න මේ කතාව. රටක උද්දමනේ නෙවෙයි මිනිස්සුන්ගේ ආදායමේ පීඩනේ මනින්නේ, ජීවන වියදමේ මනින්නේ. ගරු සභාපතිතුමනි අපේ රටේ 4 දෙනෙක්ගේ යුත්ත සාමාන්‍ය පෞලක මිනිස්සෙක් 2021 ජනවාරි මාසේ ජීවන වියදම තිබ්බා රුපියල් 91,880කින් ජීවත් වෙන්න පුළුවන් ආදායමක් කියලා 4 දෙනෙක්ගේ ජනහා සංඛ්‍යාලේ ගඳ දෙපාර්තමේන්තුව කියන්නේ. ගරු සභාපතිතුමනි 2020 ඔක්තෝබර් මාසේ මැන්න මේක. ඒක එනවා රුපියල් 175,000. 1,75,000 ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවේ මාසිකව මේ කටමැත දොඩවනවා උද්දමනේ අඩුයි. පුළුවන් නම් ඕක ගිහිල්ලා ගමේ ඇසලින් නැන්දගෙන් අහන්න කියන්න බලන්න. සෝමේ මාමට කියන්න බලන්න. දැන් උද්දමනේ අඩු වෙලා නැද්ද කියලා. ඔළුව පරිස්සම් කරගෙන આવොත් හොඳයි ගරු සභාපතිතුමනි. මිනිස්සුන්ගේ බඩට දැනෙනවා රටේ උද්දමනේ බඩ පිට පොත්ත නැලවිලා තියෙන්නේ. අද දරුවෙකුට අද රටේ දරුවෙකුට කෑම වේලක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි එකක් කියන මම ඔබට. දැන් මේ අය කියනවා ඩිජිටල් ආර්ථිකය ගැන. ගරු සභාපතිතුමනි ඩිජිටල් ආර්ථිකය කියලා අපි හරි කැමති. රටේ කටයුතු පහසු වෙනවා අපි කැමති. දැන් මේ ගිග් ආර්ථිකයක් මේ සමජාතික නැත්නම් සමජීවි කතා ආයවැය ගින්න ගමන් මේ අසමජාති දේවල්නේ මතක් කරන්නේ කරු සභාපතිතුමනි. මේ රටේ මහජනයා ගිග් ආර්ථිකය කියනකොට කරකිලා වැඩනවා. ඩිජිටල් ආර්ථිකය කියනකොට කරකිලා වැඩනවා. මේ කතා හරියට අපේ හරින් මැදිතුමාගේ Google බැලුම් වගේ තමයි. ඕකත් එක පිට කඩාගෙන වැඩන කතාවක්. ඒසා ගරු සභාපතිතුමනි ගිග්ගාර්ථිකක් ඕනේ නැහැ. ගිග්ගාර්ථිකක් ඕනේ නැහැ. අර දොස්තර මහතුරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට යනවා කියලා. අර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට අදාලා දාලා යනවා කියලා. මේ මිනිස්සු ටික බේරා ගන්න ප්‍රමාණවත් වැටුපක් දෙන්න නැති රටක අපි ජීවත් වෙනකොට කියනවා අර අනුරාධපුරේ හදනවා විශ්වවිද්‍යාලයක්.
Double member you have 2 more minutes.
අනුරාධපුරේ හදනවා විශ්වවිද්‍යාලයක්. පුස්තකාල හදනවා. අනේ ගරු සභාපතිතුමනි මේ විශ්වවිද්‍යාල අලුත් ඒවා හදන්න කලින් මේ ඉන්න විශ්වවිද්‍යාලවල දරුවෝ මහපොළ ගෙවන්නේ නැතුව ඒ වගේම තමයි වේලාවට මේ අර සමෘද්ධි දීමන අවස්ව සුභ දීමන ගෙවන්නේ නැතුව මේ කරන මිත්‍යා වැඩේ නතර කරන්න කියලා අපි කියන්නේ. සභාපතිතුමනි ඔබතුමාට මම කියනවා මෙලඩ තරුණයෝ පිළිබඳව මේ අයවැයේදී ආණ්ඩු අලගුවක තරම්වත් අවධානයක් යොමු කරලා නැහැ. මෙලඩ පාසල් ළමයි වසරකට යනවා 350ක් ඉස්කෝලේට බාර දෙනවා. හැබැයි එළියට යන්නේ 162ක් කිසිම විධිවත් පුහුණුවක් නැතුව. මම කියන්නේ කරු සභාපතිතුමනි මේ විධිමත් පුහුණුවක් නැතුව යන අය කල්පනා කරන කොහොමද රට යන්නේ කියලා. දේශීය රස්සා නැල්ලු අද වෙනකොට ඩුබායි ටැක්සි කම්පැනියේ සිය ගාණක් ගිහිල්ලා විදේශ වණිකුත්ති කාර්යංශයේ මැදිහත් වීමෙන් ඒ අනුදැනුමෙන් අද ඒ ළමයිට අතරමං වෙලා කෑම කන්න බැරුව ඉන්නවා. මනුෂ්‍ය නානයක් කරලා ඇහෙන තරක ඉන්නවා නම් ඇහෙන්න තමයි මේ කියන්නේ. ගරු සභාපතිතුමනි මම කියනවා අපේ මහනුදිස්සික ගැන මට කියන්න ඕනේ. වචනයක් කියන්න ඕනේ. මම මෙතෙන් දෙවපු මහනුදිස්සික අපේ ජනයා. අපි 8 දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වා ඒ දාණ්ඩුව පැත්තෙන්. හැබැයි මම කියනවා අපි 8 දෙනා මහනුවර මිනිස්සුගේ ඇත්ත කතාවට කතා කරලා තියෙනවද කියලා මම අහනවා ගරු සභාපතිතුමනි. අර බහුවිධ ගමනාගමන ගුඩ්සෙඩ් ඒ බහුවිධ අංගණය මේසරේ පටන් ගන්නවා කියලා කියනවා. කාලයක් නතර කරලා දැන් පටන් ගන්නවා කියලා මේසරේ ආයෙයි. මම කියන එක දෙයක් බන්දුළු ගුණවර්ධන මහත්තයා මෙතන ඉඳද්දි මම කොයිතරම් වාර ගණනක් ඇව්වද මේ මහනුවර බහුවිධ පර්යන්තය ආරම්භ කරන්න කවද්ද කියලා. එතුමා කියනවා
එක රුපියලක්
ප්‍රතියෝගිත කරන්න නැතුව කියලා.
ඔබතුමා
කියනවා අපජල ව්‍යාපෘතිය අධිවේගී මාර්ගය එනවා කියනවා කටුගස්සරට. අපි කැමැති මයගමේ පොත්ත පිටියේ පටන් ගන්න යනවා කර්මාන්ත ගම්මානයක්. අපි රාමේ සැමතුමා අපි ඒවට එක හිතින් උදව් කරනවා. හැබැයි එක දෙයක් කියන ගරු සභාපතිතුමනි මම හැමදාම කියන අලදෙනිය මුරුතලාව පාර හදලා නැහැ. පිළවදලාව පොත්ත පිටියේ පාර හදලා නැහැ. මේ මොකවත් නැතුව පයවරවයිට පිටිකර බෙහෙත් බදිනවා. ඔය තැන්තන් වල රටේ ධනෙ විනාශ කර දෙන්න එපා.
මේ
කරන්න හදන්නේ අපිට නංගි පෙඳලා අක්ක දෙන ආර්ථිකයක් නෙවෙයි කරු සභාපතිතුමනි. නංගි පෙඳලා අත්තම්ම දෙන අයවැයක් තමයි මේ ඉදිරිපත් කළා තියන්නේ කියලා මම ඔබතුමාට කියනවා. ස්තුතියි ඔබතුමාට කාලය ලබා දුන්නාට.
ස්තුතියි.